அது வெசாக் பூர்வ சுலோசக பகுத அவசிய தர்ம தேசனாக இதாய காத்து தரம் லபான்னே பின்வாத் ஸ்வரணா பெரேரா மெத்தினிய சகா மிருகேட்டி அசோக பெரேரா மெத்திதுமா பலாபுரத்து வன்னை திபார்சவேம மிய பரலோகே தென்னு மௌதி மௌபியோ பந்துமித்ர ஹிதாயசி ஞாதி நெதுலு ஏ சமஸ்த ஞாதி வர்க்கையாட்டு புண்ணிய அனுமோதனா கிரீமத் ஏவாகேம லோகவாசி சியலு ஜனதாவட மே முகத்தேதி பெமினதிபின வியசனய ஏவாகேம கொரோனா ரோகேன் மிய அன்னடேதுனு லக்ஷ சங்கியாதே ஜனதாவட சாம்சாரிக வசேன் இவனி அக்கல் மரணையாக சிது நுவேவா கேன பிரார்த்தனாவாத் இவாகேம மே ரோக வியசனை அன்னுலின் பேரிலா ரட லோகய ரோக பியந்துரு வேவா ரத்னத்ரே அனந்த குணாசிர்வாதய சலசேவா கேன உத்தும் பிரார்த்தனாவ முல்கருகன இவாகேம சுவாமி மகான்சேதுலு அப்போ ஹெமதினாட்டமாக துத்தும் சதுராரி சத்யாவபோத கரகணியம் சொந்தஹா மே குசல் தர்மியோ ஹேது வாசனா வேவாக்கியன மூலிக பெத்துமின் யுக்தவ அது தவசே தாயக்காத்வே தர்ணு லபன்னே ஸ்வரணா பெரேரா மெத்தினிய சஹா விகேடிய அசோக் பெரேரா மெத்திதுமா ஏதே பலட்டாத் அப்பி ஆயுளாரோக்கிய சபவர்தனே சலசேவா மிதுக் நிரோகி பவலபேவா தர்மேன் தவதாவத்திதுலன்னட வாசனாவ சக்தி தைரிய ஸ்ரத்தாவிரிய சதி சமாதி பிரஜா பல தவதாவத் லபேவா கேல அப்பி சாதுக்கியா பிரார்த்தனா கரும சாது. அது தினே 2020 வசரே 5 மாசே 7 வெசக் புறபசலொசக்கு பொழுது தவசாய் தர்மதேசனாவ சமந்தா சக்கவாலேசு அத்ரா கச்சந்து தேவதா சத்தம்மங் முனிராஜஸ் சுனந்து சக் முக்கதம் தம்ம சவனகாலோ அயம் பதந்தா தம்ம சவனகாலோ அயம் பதந்தா தம்ம சவனகாலோ அயம் பதந்தா நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் அக்கோஹமஸ்மி லோகஸ் ஜெட்டோஹமஸ்மி லோகஸ் செட்டோஹமஸ்மி லோகஸ் அயமந்தி மா ஜாதி நத்தி தானி புனம்பவோதி. ஸ்ரத்தாவந்த பிரஜாவந்த ஸ்ரீலங்காவாசி லோகவாசி காருணிக பின்னதுனி அதுவெனி வெசாக் பூர்வ பசலொசக பொஹோதவசக்கு அப்பட்ட மெனிஹிக்கரன்ன கருணு காரணா அப்பமனாய் பின்னதுனி சம்பூர்ணம புத்த சரித்தேவ சிஹிபத் கரன்ன புழுவந்தவசாக் மே தரம் வெதக தவசாக் மே தரம் உதார தவசாக் அப்பே தின பொத்தே அப்பே கேலண்டரே தவாத் நே பின்னதுனே மே தவச தமாய் அப்பிட்ட தீபின அப்பே கியன்ன பெரி தரம் வட்டினாக்காம் கியன்ன அப்பிட்ட அவுருத்தனே மே வட்டின்னே உபந்தின தவசனே மே வட்டின்னே ஏ வகையம வினத் செமருமக் தவசக்கு நிமே வட்டின்னி மின்னு மே வெசக் புகோ தவச தமாய் முழு மகாத் லோகேம் சுபாவ தர்மேம் மகா அசிரியாக் மகா பிம்பர தவசக் பாவட பத்கரான்னே மே வெசக் புற பசுலசுக்கு புகோ தவச அது தவசே அப்பிட ஹெகி பமனிங் ததாகத முதுபியானன் வகான்சேகே ஜீவித்தய பெவத்ம பிலிபந்தவு අපි සිහිපත් කරගනමින් ධර්මය ජීවිතයට එක් කරගන්නට අපි කාරුණික වෙන්න ඕන. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වසන කාලයේ ආරාධනා දෙව්බඹුන්ගේ පරිදි මේ මනුසද්දරණෙහි මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමෙන් ඒ නව මාසක් සම්පූර්ණ වීමෙන් මේ වෙසක් පුර පස්වොස්සක පොහෝ දවසකදී ඒ ලුම්බිනි සල් උයනේදී මෙලව පුත්‍රයෙක් හැටියට මනුෂ්‍යයෙක් හැටියට කුමාරයෙක් හැටියට උප්පත්තිය ලබනවා. ඒ උප්පත්තියේ ඇවෑමෙන් මවගේ අභාවයද ජීවිතයේ ක්‍රමානුකූලව වැඩිමත සිදුවෙමින් සතර පෙරනිමිති ඇස ගැටෙමින් ජීවිතයේ පිළිබඳව මහත් වූ සංවේයට කලකිරීමට පත්වෙමින් ඒ කලකිරීම සංවේගයට පත්වෙන්න එක හේතුවක් නෙමේ පින්නතුනි, සමස්ත රාජ ක්‍රියාකාරීත්වය පිළිබඳවම මේ රජුන් අතර තියෙන බල ලෝභය, සටන්කාමීත්වය, සාධාරණේ වැනි දේවල් පවා මේ හිතට දැනුණා. ඒ සියල්ල පිළිබඳවම කලකිරීමෙන් සිටින මේ සිද්ධාර්ථ කුමාරයාණන්ට ඒ පැවිදිරුව ආදර්ශය දැකීමෙන් මමත් එලෙසම ආධ්‍යාත්මයේ සොයා යන මිනිසෙක් විය යුතුයි කියලා කල්පනා කළ පෙළ සසර පුරුදු අවදි වෙලා ඒ තථාගත බුදුපියාණන් වහන්සේ කියන තත්වයට පත්වීම සඳහා කුමාරයෙක් හැටියට තාපසයෙක් හැටියට පින්නතුනේ අනේක විද ඒ ශාස්ත්‍රවරු ළඟට ගිහිල්ලා ඒ ධර්මයන් ප්‍රගුණ කළා, පුහුණු කළා. ඒ එකකින්වත් ප්‍රයෝජනයක් නොවූ කල ලෞතුරා බුදුරජාණන් වහන්සේ මරණය අතළඟ එදා තාපසයෙක් හැටියට දුස්සර ක්‍රියාවේ සිටියදීම ඒ බුදුපියාණන් වහන්සේ තීන්දු තීරණ කළා, මම මේ විදියට සිටියොත් මිය යනවා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ප්‍රඥාව දියුණු කිරීමයි සිද්ධ කරන්න තියෙන්නේ කියලා කල්පනා කළා. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ ඒ ඇසට වූ රුකුමුල වැඩ හිඳිමින් අප්‍රමාණ කෙලෙස් මරුවන් පරාජය කරමින් දමනය කරමින් සටන් වෙදී මේ ලෝකයේ මිනිස්සෙකුට හිතන්නවත් බැරි දෙයක්, කල්පනා කරන්නවත් බැරි දෙයක් මේ මහ පොළොව තුල කිසිම සත්වයෙක් මීට කලින් අවබෝධ කළ නැති දෙයක්. ඒ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවදි කරගත්ත ලෝකෝත්තර ඥානයක්. ඒ ලෝකෝත්තර ඥානය අවදි කරගන්නට ලැබුණ පින්නතුනි, ඒක පින්නතුනේ මේ මහ පොළොවට පවා දරා ගන්න බැරි දෙයක්, මේ මහ පොළොව පවා සලිත වෙන තරම් දෙයක්. ඒක අපිට තහවුරු වෙනවා සරියුත් මහරහතන් වහන්සේ පවා පින්නතුනේ වරක දේශනා කරනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණය නැමැති ධර්මයේ අවබෝධ කළේ කෙසේද යන්න පිළිබඳව අපට හිතන්නවත් බෑ කියලා. අවබෝධ කරන්න නෙමෙයි, තනිව අවබෝධ කරේ කොහොමද කියලා හිතන්නවත් බෑ පින්නතුනේ. එතකොට මේ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි උත්තමයන් වහන්සේ. එහෙමනම් පින්නතුනේ අපි කොහොම හිතන්නද? එහෙමනම් නිවන කියන්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරි සමාජයක් සිටින්නේ. තනින් අවබෝධ කළේ කොහොමද කියලා හිතන එක ගැන කවර කතාද පින්නතුනේ? ඉතින් පින්නතුනේ අන්න එවැනි උත්තරීතර තත්වයකට පත් වුණා. ඒ නිසා දෙපයින් නැවතින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම බුදු පියාණන් වහන්සේ, ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම මනුස්ස මේ තුන් ලෝකෙම පින්නතුනේ කිසිම සත්වයෙක්, කිසිම සාත්තුවරයෙක්, ශාස්ත්‍රවරයෙක් මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ඒ තත්වයට සොයන් අවබෝධයට පින්නතුනේ පත් වුණේ නැහැ. ඒ පළමු සොයා ගැනීම මේ නිර්වාණය මේ කල්පයේ මේ බුද්ධ කාලයේදී මේ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ භාග්‍යවත් වූ ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචනය පූජා වේවා, අපගේ ශීර්ෂ ප්‍රණාමය නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතුයි පින්වතුනි. ඊළඟට පින්වතුනි, ඒ සම්බුද්ධත්වයේ ලැබපු බුදුරජාණන් වහන්සේට අපි පින්වතුන් දන්නවා උන්වහන්සේ නුවණින් බලනවා මම මේක මෙච්චර ගැඹුරු ධර්මයක් අනේ කාටද දේශනා කරන්නේ කියලා. කාටද මම දේශනා කරන්නේ? එහෙම කල්පනා කරද්දී හේ උග්‍ර තපස්වරු මෙනෙහි කරනවා. ඒ සියලු දෙනාම මිය පරලොව ගිහිල්ලා කියලා දුටුවා. මහා ප්‍රඥාන් වශයෙන් හිටපු අය බලනකොට ඒගොල්ලෝ මිය ගිහිල්ලා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේට එක ශ්‍රේණියෙන්ම මතක් වෙන්නේ මගේ යාළුවෝ ටික. මගේ මේ නිවන් මඟ වර්ධනය කරගන්න අපි කවුරුත් එකට නේද මහන්සි වුණේ? ඒගොල්ලන්ට මේක කිව්වොත් තේරෙවි කියලා හිතලා මේ පස්වග මහණුන් සාගෙන බොහෝම දුරක් පින්නතුනේ පා ගමනින් ඒ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් ඒ රාජකුමාරයෙක් වෙලා මහා යස ඉසුරු වළඳපු කෙනෙක් මේ දේ කරපු නිසා තමයි ඒක මහා පුදුම වික්‍රමයක් බවට විශේෂයෙන්ම පත් වෙන්නේ. සාමාන්‍ය දුක් ගැහැට විඳින්නට පුරුදු නැති ජීවිතයක් වෙනතුනේ. බොහොම සිව්මැලි විදියට හැදිච්ච ජීවිතයක් තමයි මේ ආකාරයෙන් මේ දෙපයින් වැඩම කරන්නේ. ඉතින් වැඩම කරත් වෙනතුනේ බලන්න කිසිදු කෙනෙක් මේ බුද්ධත්වයට පත් වුණා කියලා එකවරම හඳුනා ගැනීමක් දක්වන්න බැරි නිසා ඈත සිටන් දකින කලණන් තීරණය කරේ මේ බුදු පියාණන් වහන්සේට අපි ගෞරව නොකළ යුතුයි කියලා. ඒත් පින්නතුණි ළඟට ආවහම ගරු කරන්නට සිතුණා, සවන් දෙන්නට හිතුණා. මුලින්ම ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී ඒ තපස්වරු මේ ශාසන ධර්මයේ මුල්ස්ථානය ධර්මින් ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ආලෝකය ඔවුන්ගේ සිත් තුළ දල්වා ගැනීමට කටයුතු කළා. අපිට ඒ දවස සිහිපත් වෙනවා. ඊට පස්සේ පින්වතුනි අපිට තියෙන හොඳ මතකයක් අපි දරා ගන්නට ඕන. ඒ තථාගත බුදුපියාණන් වහන්සේ පින්වතුනි ඒ ශාසනය වඩද්දී ඒ බුදුරජාණන් වහන්සේට පැමිණිච්ච ජීවිතේ අපමණ කරදර බාධක හිංසා ඒ සියලු දේවල්ම බොහොම සමසිතින් දරාගෙන කටයුතු කළා. කිසි වෙලාවක ඒ වෛරය ක්‍රෝධය ඉදිරිපත් කරපු මාගන්ධියට හරි චිංචිමානිකාවට හරි ආලවකට හරි අඟුලිමාලට හරි ඒ දේවදත්ත නාලාගිරි ආදී පිරිසට හරි මේ සත්වයන්ට හරි මිනිස්සුන්ට හරි කාට හරි පෙනුතුනේ බුදුරජාණන් වහන්සේගේ සිතෙන් නම් කිසි වෙලාවක දුසක් අවෙඩක් අනර්ථයක් වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ නැතුව උන්වහන්සේට හැකියාව තිබුණා ඒ සියලු දෙනාටම සමමෙත පතුරන්න. තමන්ගේ රාහුල කුමාරයාට වගේම සුනීත සෝපාකට වගේම අඟුලිමාල දේවදත්තටත් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාටත් එක හා සමාන සමමෙත පතුරන්න හැකියාව තිබුණා. ඒ නිසා තමයි අද දවසේ අපි ඒ බුදුරජාණන් වහන්සේව බොහෝම දයාවෙන් වන්දනීයව මෙනෙහි කරන්න කල්පනා කරන්න මුළු ලෝකයේම වන්දනා කරන්නේ. හැබැයි පින්නතුනි ඒ තථාගත බුදුපියාණන් වහන්සේ විසින් එසේ වෛර නොකළයි කියලා අර වෛර කරන මිනිස්සුන්ගේ වෛරේ නම් අඩුවක් උනේ නෑ. ඔවුන් දිගටම ඔවුන්ගේ රාජකාරිය කරගෙන ගියා පින්නතුනි. ඔවුන් මනසින් කල්පනා කරේ නෑ ඇයි අපි වෛර කරන්නේ කියලාවත් කල්පනා කරේ නෑ. එතකොට තථාගතයන්න් වහන්සේ ගමින් ගම වැඩම කරනකොට තථාගතයන් වහන්සේ දිහා බැලුවේ ආගම් ප්‍රචාරකයෙක්. අපේ දායකයෝ අල්ලගන්න එනවා, අපේ ආගම් විනාශ කරන්න එනවා, අපිට අහිතක් අවැඩක් කරන්න එනවා වගේ තමයි දැක්කේ. එහෙම දැකලා මන් පෙත් ඇහුරුවා. වතුර බොන ළිඳට පවා පිදුරු දැම්මා. කිසිදු කෙනෙකුට වතුර ටිකක් පිණ්ඩපාතේවත් නොදෙන හැටියට සමහර පළාත්වලදී බුදුපියාණන් වහන්සේට බොහෝම ගැහැට විඳින්නට සිද්ධ වුණා. ධනට ආරාධනා කළා, වසට ආරාධනා කරා, වස නොදී ධන නොදී වහන්සේව නියදෙන්න වාගේ සැලැස්සුවා. මේ මාරාවේශයන් සිද්ධ කළා. ඒ තථාගතයන් වහන්සේට දුනුවායන් ලවා විද්දෙව්වා. ඒ බුදුපියාණන් වහන්සේට ගල් පෙරළුවා. අලි ඇතුන් දාලා පින්නතුනි රා කල පොවලා ඒ බුදුහාමුදුරුවන්ව නැති කරන්නට කටයුතු කළා. පින්නතුන් දකින්න ඇතිව ඉන්දියාවේ කුලප් වුණාම සමහර අලින් කරන විනාශය. ඒ වගේ පින්නතුනි රා කල හදක් පොවලා මේ බුදුපියාණන් වහන්සේ ඉදිරියට මේ නාලාගිරි හස්තියාවෙනි ඒ හස්තීන් යවලා පවා මේ කරන්න. බුදුහාමුදුරු කොරපු වැරද්ද මොකද්ද? එහෙමනම් ලෝකේ නින්දා අපහාස ගැරහුණු ලබන්නට කිසිම කෙනෙක් එහෙම වැරදි කරන්න උවමනාවක් නැහැ. අපි නිකන් කියවනක් හන්නම් හදාගෙන තියෙනවා මේ ගින්නක් නැතුව දුමක් නැගෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් බුදුහාමුදුරු ළඟ ගින්නක් තිබිලද දුමක් නැග්ගේ? එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කරපු එකම දේ තමයි මේ ලෝකේට සද්ධර්මය, සත්‍ය, විමුක්තිය කියා දීම. එහෙමනම් මේ ලෝකේ ද්වේෂ සාගත මිනිසුන්, දුෂ්ට මිනිසුන් පව් කරගෙන අපාගාමී වුණා. ඒ වගේම පින්නතුනි බන්දුල මල්ලිකා, කෝසල මල්ලිකා, අනේ පිටිසිටුතුමා ආදී ඒ පිරිස්, ඒ වගේම විසාකා උපාසිකාව වැනි මහා සිටු දියණියන් ආදී පිරිස් මේ ශාසන ධර්මයේ බොහෝ පින්දහම් කරගෙන ආරාම විහාරස්ථාන ගොඩනගමින් ශාසන ධර්මයට උදව් කරන පිරිසක් හිටියා. ඒ උදව් කරන පිරිස නොකඩවාම ජීවිත පරිත්‍යාගයෙන් ඒ උදව්වේ යෙදුණා. මොකද ඒ රසය, ඒ ගුණය ඒ ඇත්තෝ දන්න නිසා. හැබැයි අර දොස් කියන අය නම් දැක්කේ ඒගොල්ලෝ අහු වෙලා ඉන්නේ, ඒගොල්ලෝ මුලා වෙලා ඉන්නේ, ඒගොල්ලෝ රැවටිලා ඉන්නේ කියලා තමයි කිව්වේ. කොච්චරද කියනවා නම් අනේපිඩු සිටුතුමාට අනේපිඩු සිටුතුමාගේම ඉඩමක වාසය කරන දේවතාවෙක් කියලා සඳහන් වෙන්නේ. දේවතාවෙක් හරි මිනිස්සෙක් හරි වෙන්න පුළුවන්. අනේපිඩු සිටුතුමා දුප්පත් උනේ බුදුහාමුදුරන්ට දන් දෙන්න ගිහිල්ලා නේද කියලා බව ඇවිල්ලා මතක් කළා. එවිට ඔහු ඒ දෙව්ව විමානයෙන් පවා ප්‍රදේශයෙන් පවා එළවන්නට අයින් කරන්නට තීරණය කරන්නට කල්පනා කළා අනේපිඩු සිටුතුමා. ඊට පස්සේ සමාව ඉල්ලුවා. සමාව ඉල්ලුවාම කිව්වා මගෙන් නෙමෙයි මේකට සමාව ගන්න ඕන, ලෞතුරා බුදුහාමුදුරුවන්ගෙන් සමාව ගන්න කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට යවුවා පින්නතුනේ. මේක බුදුහාමුදුරුවන්ට කරපු නිග්‍රහයක් වන නිසා කියලා. මෙන්න මෙවැනි ආකාරයේ පින්නතුනි මහා සාස්ත්‍රික කතන්දර ටිකක් තියෙනවා. බුදුහාමුදුරුව කියන පොතේ කියවගෙන යද්දි බුදුහාමුදුරුවන්ගේ ඒ ජීවන පැවැත්මේ චරිතයේ මහා කාරුණිකත්වය, මහා දයාව පින්නතුනි කිසිසේත් මගේ යන්න බෑ. අපි කීමට කියන්නේ අර එක පුතෙක් ඉන්න මවක් ඒ පුතාට දක්වන සෙනෙහ වගේ මව්වරු දහහක්ගේ කෝටියක්ගේ සෙනෙහය, දයාව එකට ගැටිගලත් බුදුහාමුදුරුවන්ගේ මේ මානව සත්වයා කෙරෙහි තිබුණු දයානුකම්පාව සමාන කරන්න බෑ කියලා කියනවා පින්නතුනි. අර එක පුතාට දක්වන ආදරේ පවා යම්කිසි හේතුවකින් වෙනස් වෙන්න පුළුවන් ඒ අම්මගේ හිතේ. ඒ කියන්නේ නොගැලපෙන කසාදයක් බැඳගත්තත් මං ඕකගේ ගෙදර යන්නේ කියලා හිතන තත්ත්වයට එන්න පුළුවන්. ඉතින් නමුත් එහෙම කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති පිරිසුදු නිකලල් දයාපන්න ආදරයක් මුළු මහත් මානව සමාජයටම තියෙනවා. ඒ නිසා අපි කියනවා මොන ආගමේ හිටියත් මේ බුදුහාමුදුරුවෝ කියන චරිතයට කිසිම කෙනෙක් වෛර කරන්න එපා, නිග්‍රහ කරන්න එපා, නින්දා කරන්න එපා. ඒක මහා පාපයක්, මහා අකුසලයක් බවට පත් වෙනවා. මක් නිසාද මේ සියලුම ආගම් ජාති බේද වර්ග සත්ව යන් කෙරෙහි බේදයක් නැතුව මහා කරුණාව මහා දයාව මේ පාප උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි මේ ගහකොළ පවා ඒ බුදුරජාණන් වහන්සේගේ දයාව ආදරය හඳුරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු දිනය අපි සිහිපත් කළොත් එදා දවසේ පින්නතුනි ගස්වල තිබුණු මල් අකාලේ මේ පරවෙලා බිමට වැටුණා. ඒකට හේතුව තමයි මේ ගහකොළට පවා ඒ බුදුරජාණන් වහන්සේගේ නික්ම යෑම සංවේදීව දැනෙන ස්වභාවයක් තිබිලා තියෙනවා පින්නතුනි. ඒක මහා පුදුම ආශ්චර්යයක්. ඒ නිසා වෙන පින්නතුනි මේ ගහකොළ පවා මේ සුළඟ පවා ඒ ගුණය ඒ මහා චිත්ත බලවේගයේ පින්නතුනි දන්නවා. ඒ කරුණාව නම් පින්නතුනි මේ කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුටවත් බුදු කෙනෙක්ගේ ගුණ බුද්ධ කාලය පුරාම කිව්වත් පින්නතුනි නිම කරන්න බෑ කියන එකයි සටහන් වෙන්නේ. ඉතින් අපිත් අන්නේ මග තමයි අපි කිය කියා යන්නේ. ඒ වගේම අපිත් වර්ධනය කරන්නේ අලෝභය අද්වේෂය අමෝහය කියන කරුණු අවෛරී ගුණයන් දියුණු කරන්නට ඕන. මහා කරුණා බුදුරජාණන් වහන්සේ ගත්මග අනුගමනය කරමින් සියලු වැඩ අවඩ සලසන ලෝකයාට මෙත් කරුණා පතුරවමින් කටයුතු කරන්නට ඕන. එවිට පින්නතුනි මේ මුළු ලෝකයටම ශාන්තියක් ඇති වෙන්න හේතුවක් වෙනවා. මේ මුළු ලෝකෙම ඒ ශාන්තිය මේ වෙනකොට අහිමි වෙමින් යන්නේ. ලෝකය ධර්මය පිළිගන්නේ නැතුව වෛරය තමන්ගේ ආගම බවට පත් කරගෙන, ක්‍රෝධය තමන්ගේ ආගම බවට පත් කරගෙන, සත්ව හිංසාවල් කරගෙන නොයෙකුත් අධර්මිෂ්ඨ බලවේග ඉස්මතු වෙමින් පැවතිමින් අධර්මීය බලවේගයන් ලෝකේ ප්‍රචලිත වීම නිසා මේ ගහකොළට මහ පොළොවට සුළඟට පවා සාපයක් බවට පත් වෙලා මිනිස්සු ජීවත් වෙන නිසා ස්වභාව ධර්මයෙන් මිනිස්සුන්ට ඉතාම දරුණු විපාක පෙන්වමින් පවතින සමයක්. එනිසා මිනිසුන්ට දැහැමි වෙන්න කියන කාරණය, ධර්මානුකූල වෙන්න කියන කාරණය, දහම ජීවිතේ තේරුම් ගන්න, ඇත්ත තේරුම් ගන්න කියන කාරණය ස්වභාව ධර්මයේ විසින් බණ කියන කාලයක්. මේක කවුරුත් විසින් බණ කියන්න ඕනේ. ගෙදරට වෙලා තමන් අහගෙන හිටියොත් එහෙම තමන්ට තේරෙයි ස්වභාව ධර්මයේ බණ කියනවා. මේ හැමදේම අස්ථීර බව, මේ හැමදේම නැති වෙන බව, මේ කිසිවක් ගෙනියන්න බැරි බව, රජකමට සිටුකමට බලයට නිලයට කරන්න පුළුවන් දෙයක් නැහැ කියන බව, ඒ සියල්ලට ඉහලින් සියලු තත්ත්වයන් වලට ඉහලින් ස්වභාව ධර්මයේ වැජමිමින් ස්වභාව ධර්මයට අනුගතව ජීවත් විය යුතුයි කියන කාරණය මනාව වටහා දෙනවා. ඉතින් මේ කරුණු අපි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළින් අපි හඳුනා ගන්න ඕන. ඒ බුදු පියාණන් වහන්සේ උපදින්නේ ගසක් මුල. ඒ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ ගසක් මුල. ඒ බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාන්නේ ගසක් මුල පෙන්නුතුනේ. අපි නම් උපදින්නේ ගෘහයක් තුළ, ජීවත් වෙන්නේ ගෘහයක් තුළ, බොහෝ වෙලාවට මිය යන්නේ ගෘහයක් තුළ. ඒ නිසා තමයි පින්නතුනේ මේ ස්වභාව ධර්මයේ ඒ තිබුණ නැද්ද? රජමාලිගාවල් තිබුණා. ඇයි ස්වභාව ධර්මයේම ඒ නිමිත්තක් හැඩියට සැකසුනේ කියන කාරණේ අපි විශේෂයෙන් බලන්න ඕන. ඒ වගේම බුද්ධත්වයට තෝරගන්න තිබුණා ඒ මාලිගාවක් හරි මේ කුටියක් හරි කුමක් හරි දෙයක්. නමුත් ඒක ස්වභාව ධර්මයෙන්ම පින්නතුනේ ඒ ගසක් මුල, ඒ විශ්ව ශක්තිය සමග ඒ බුද්ධත්වයට පත් වෙලා තියෙන වෙනසනේ. ඒ අනන්ත බොහොම වටින කෝටි ගණන් වල ආරාම තිබුණා. ඒ ස්වභාව ධර්මයෙන්ම පින්නතුනේ ඒක සැකස්මක් හැටියට තමයි අපිට දකින්න තියෙන්නේ. නැත්තම් ඒ වගේ ආරාමයක මුදු පියාණන් වහන්සේට පිරිනුවන් පාන්න තිබුණා. බලන්න පිරිනුතුනි, බුදුරජාණන් වහන්සේ අසූ විය පැමිණිච්ච සමයේදී පවා කකුල තියෙන තැන නෙමේ ආනන්ද දැන් වදින්නේ කියමින් පවා මේ දෙපයින් ඇවිත ගොස් තියෙනවා. ඒක හරි සංවේගයට කාරණයක් පිරිනුතුනි. ඒ තිබුණු මහා කරුණාවේ ස්වභාවය, මහා කරුණාවේ ස්වභාවය. මගේ දැන් මේ කකුල තියෙන තැන නෙමේ ආනන්ද වදින්නේ කියන තත්වේදී පවා ඒ බුදු පියාණන් වහන්සේ දැන් අපි වුණත් කල්පනා කරන්න මේ කාලයේදී අසූ වියති කෙනෙක් පාරේ ඇවිදිනකොට ස්වභාවය. ඒ වගේ බුදුහාමුදුරුවන්ගේ ශරීරය වුණත් පින්නතුනේ ශරීරේ බුදු වෙන්නේ නැහනේ. ශරීරේ පංචස්කන්ධය ආධ්‍යාත්මයයි බුද්ධත්වයට පත්වන්නේ, ආධ්‍යාත්මය ඥානයට පත්වෙන්නේ පින්නතුනේ. එතකොට ඒ බුදු පියාණන් වහන්සේ අධික වේදනාවකට, ශාරීරික වේදනාවකට පාත්‍ර වෙනවා. ඒ තමයි ඉන්දියාවේ ඇතිරිලා තිබුණු ඒ ලී අතිසාරය කියන මහා රෝගයෙන් බුදුරජාණන් වහන්සේ වරින් වර පීඩාව ඉඳලා තියෙනවා. ඒ මේ චුන්ද කර්මාර පුත්‍රයා ලබා දුන් දානෙන් ඒක ඇවිස්සුණා. ඒ ඇවිස්සීමෙන් බුදු පියාණන් වහන්සේට අධික විදියට ඒ රෝගය ඇවිස්සුණා. ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේට ඒ වතුර ටිකක් පවා සොයා ගැනීමට අවසාන මොහොතේදී බොහොම අපහසු වෙලා තියෙනවා. බොහොම මඩ පිරිච්ච තැනකින් වතුර ටික ගේන ආනන්ද හාමුදුරුවන්ට වාර ගණනාවක් මෙතෙන්ට දිව යන්න සිද්ධ වුණා. ඉතින් අවසානයේදී වතුර ටිකක් බුදු හාමුදුරුවන්ට ලැබෙන්නේ පිපාසයට. ඉතින් ළඟම තිබුණු ඒ උපවර්තනශාල උද්‍යානයට පිවිසිලා ඒ ගල් තලාවේ හිස තබාගෙන සාමාන්‍යයෙන් මේ ගෞරවභූමං එහෙම තියෙන කන්නමේ ඒ මල් උද්‍යානේ බලන්න ආවහම වාඩි වෙන්න, පොදුවේ වාඩි වෙන්න මිනිස්සුන්ට හදලා තියෙන ගල් ඇල්ලක් මත බුදුහාමුදුරන් සැතපෙන්න සිද්ධ වෙනවා. සිවුර තියාගෙන සැතපිලා ඒත් නිකන් ඉන්නේ පින්නතුනි. ඒත් මිනිස්සුන්ට කිව්වේ තව මොනවා හරි දැනගන්න තියෙනවද, තා මොනවා හරි ධර්මයේ පිළිබඳව සැකයක් තියෙනවද, මොනවා හරි දෙයක් තියෙනවා නම් අහන්න. අවසානයේ පිරුණම් පාන අවස්ථාවේ පවා සුභද්‍ර කියන භික්ෂුව පැමිණි. අය සුභද්‍ර කියන්නේ නිකං කෙනෙක් නෙමෙයි, මහා ආගමික නායකයෙක්. එයා බුදුහාමුදුරුවන්ව බලන්නාවේ නැහැ ජීවිත කාලෙම මාන්නේ නිසා. අවසාන වේ මොහොතේදී එයාට හිතුණා දැන් නම් ඉතින් කොහොමත් එකයි, දැන් ඒ බුදුහාමුදුරු පිරිනුවම් පානවනේ, දැන් ගිහිල්ලා පොඩ්ඩක් අහගන්න යන්න ඕන කියලා. ගිහිල්ලා ඇවිල්ලා බුදුහාමුදුරුවන් ළඟට ලං වෙනකොට අනිත් භික්ෂූන් වහන්සේලා ආනන්ද හාමුදුරු වැළැක්කුවා, දැන් බුදුහාමුදුරුවන්ට වෙහෙස කරයි යන්න දෙන්න බෑ කියලා. ඒ හඬ ඇහුණු බුදුහාමුදුරු මතක් කරේ යාට එන්න දෙන්න, යාට එන්න දෙන්න. යාට ඇවිල්ලා බණපදයක් අහගන්න අවස්ථාව සලසන්න කියලා ඉවර වෙලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ මරයන් ඉරණෝම් පානට සිටින අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි කියන විදිහට මරයන් සිටගෙන බණ කිව්වා කියලා කියන්න පුළුවන්. මැරෙන්න යන අවස්ථාවේදී, එහෙම නැත්නම් ඉරණෝම් පාන හදන අවස්ථාවේදී ඒ කාරුණික ආනන්ද වහන්සේ තමන්ගේ විවේකයේ ගැන හිතුවේ නැහැ, තමන්ගේ දේ ගැන හිතන්නේ නැතුව මුළු මහත් ලෝකෙම කරුණාව දයාව මඟ පෙන්වීම සිද්ධ කරමින් කටයුතු කළා. අන්න ඒ නිසා තමයි මහා අපරිමිත දයාව සිද්ධ වෙන්නේ. ඒ වගේම පින්නතුනේ, ඉන්පසුව ලෝතර බුදු පියාණන් වහන්සේ සියලු ප්‍රශ්න අහවරයි කියලා බුදුරජාණන් වහන්සේටත් තේරුණාට පස්සේ, අනිකුත් භික්ෂුන් වහන්සේලා නිහඬ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමවතට සමවැදියා. සමවතට සමවැදිලා නිරෝධයෙන් පහන සංඥාවෙන් මේ ලෝකයේ කිසිම තැනක් නොඅල්ලා, ඒකට කියනවා අනුපාදි ශේෂ. උපදි කියන්නේ අල්ල ගන්න එක. ඒ උපදි කියන අවස්ථාවක් අල්ලගෙන මිනිස්සු ගිය යන නිසා තමයි පින්නතුනේ නැවත උප්පත්ති ලබන්නේ. ඈ මොනවා හරි උපදියක් හදා ගන්නවා. මේ උපදි කියන එකක් හදා ගන්න නැතුව අනුපාදි කියන අවස්ථාවට බුදුරජාණන් වහන්සේගේ නිරෝධ සමාපත්තිය පහන සංඥාවට සමවදිනවා. කියන්නේ ඊළඟ සංඥාවක් තව උපදින්නේ නැහැ පින්නතුනේ. මේක අතහැරලා තව එකක් අල්ලන්නේ. මේ අනුපාදි ශේෂ නිර්වාණ ධාතුවට සමවැදිලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම මෙතනින් කය නික්ම යනවා. කයින් නික්ම යනවා. ඒ කය නිවි යනවා පින්නතුනේ. නිවි ගියාට පස්සේ පහන් දැල්ලක් නිවුණාසේ නැවත ඒ සාංසාරික මෙතෙක් පැවතුණු ඒ කර්ම බලය, කර්ම ජවය මෙතකින් අවසන් වෙනවා. ආයි බුදුරජාණන් වහන්සේ කියලා පුජ්‍යල භාවයක් නැවත උප්පත්තියක් ලබන්නට පුළුවන්කමක් නැහැ පින්නතුනේ. ඒ විදිහට තමයි පින්නතුනේ අපිට බුදුහාමුදුරුව ගැන කෙටියෙන් නමුත් සුළු මොහොතක් අපි මෙනෙහි කරන්නේ. මොකද හේතුව බුදුහාමුදුරුව ගැන මෙනෙහි කරනකොට ඒක භාවනාවක් බවට පත් වෙනවා. ඒක බුද්ධානුස්සති භාවනාවක්. ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනකොට ඒක භාවනාවක් වෙනවා. ඒක ධම්මානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. ඒ වගේම සංඝයා පිළිබඳව ගුණ සිහිපත් කරනකොට ඒක සංඝානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් ධර්මයේ පිළිබඳව තියෙන මුලාවල් එහෙම නැති කර ගන්න ඕන. ඉතින් අපේ ගොඩාක් දෙනෙක්ගේ මේ මතවාදයක් යනවා මේ බුදුහාමුදුරුව ලංකාවේ උපදුනයි කියලා. ඒව ව්‍යාකූලත්වයට හේතු වෙන කාරණා. ඒව ඇති කර ගන්න එපා. මොකද ලංකාවේ කිසිසේත්ම බුදු කෙනෙක් උපදින්නේ නැහැ. සතර බුදුවරයන් වහන්සේලාම ඒ ඉන්දියාවේ මධ්‍යදේශයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ආශ්‍රිතව ප්‍රදේශයේ පහළ වුණා කියලම තමයි ගෞතමයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් ඒ ප්‍රදේශයේම ඒ බෝධීන් වහන්සේට අදාළ බෝධීන් වහන්සේ මුල තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒයි ලංකාවේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ලංකාවේ බුදුහාමුදුරුවෝ බුදු වුණොත් එහෙම බුදුහාමුදුරුවෝ මේ ලංකාවේ ඉන්න මිනිස්සු ටෙස්ට් කරලා බලනවා. කොහොමද ටෙස්ට් කරලා බලන්නේ? බුදුහාමුදුරුවන්ගේ ඇඟට නයි පොළොංගු දාලා බලයි මෙයා බුදුද නැද්ද කියලා. නේද? දැන් අපිට කියනවානේ නයි පොළොංගු දාලා බලන්න ඕන කියලා. ඉතින් ඒ වගේ නයි පොළොංගුද කියලා කවා ගන්න බැරි හින්දා බුදුහාමුදුරු ලංකාවේ බුදු වෙන්නේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ඉන්ද්‍රියන් මොනවා හරි වැඩ කරනවද? ඔක්කොම ඉන්ද්‍රියන් පැරලයිස් වෙලා තියෙනවද නැද්ද කියලා බලනවා. එහෙමත් බලයි කියලා බුදුවරු මෙහි බුදු වෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේ ඥානවන්ත පරිපූර්ණ සමාජයකින් යුක්ත වන බව නිසා මේ ශ්‍රී ලාංකික වාසීන් බුදුවරු කිසිසේත්ම මේ ලංකාවේ බුදු වෙන්නේ නැහැ. ඒක ඒකාන්තයි. මොකද අර ඉන්දියාවේ ලැබුණු ගැහැට හොඳයි කියලා හිතනවා ලංකාවේ නයි කොළඹට කියලා කවා ගන්නවට වැඩි කියලා හිතනවා පින්නතුනේ. ඒ නිසා ලංකාවේ නම් බුදු වෙන්නේ නැහැ. මොකද කයක් බුදු වෙන, කයක් රහත් වෙන රහත්වරු බුදුවරු හොයාගෙන ඉන්න, බලාගෙන ඉන්න ලංකාවේ. ඒ වගේම ඉන්ද්‍රියන් අඩපණු වෙලා පෙරලයිස් වෙලා තියෙනවා දකින්න කැමති පිරිස් තමයි ඉන්නේ රහතන් වහන්සේලා ඇඩියට නම් කරන්න. අපේ අය රහතන් වහන්සේලා ඇඩියට නම් කරන්නේ එක්ක මානසික රෝගීන්, එහෙම නැත්නම් අංශභාගකාරයෝ. ඒක ඔප්පු වෙලා තියෙනවා පින්නතුනේ අපිට ඕන තරම්. ඒ නිසා ලංකාවේ බහුතරයක් මහා මන්දබුද්ධික භාවයකින්, අඥානකමකින් පෙළෙන්නා වූ ජනතාවක් සිටිනවා. ඉතාම සුළු පිරිසක් තමයි ප්‍රඥාවන්ත මිනිස්සු ටිකක් ඉන්නේ. ඒ මිනිස්සුන්ගෙත් ඒ ශ්‍රද්ධාව, ඒ ප්‍රඥාව විනාශ කිරීම සඳහා ඒ අර මන්දබුද්ධික පිරිස ක්‍රියා කරමින්, කටයුතු කරමින් ඉන්න අවස්ථාවල් අපි ඕනෑ තරම් දකිමින් තියෙනව පෙන්නතුනේ, අපිට දකින්න තිබෙනවා. ඉතින් ඒවා පිළිබඳව අපි සවිඥානකව අවබෝධයෙන් යුක්තව කටයුතු කරලා අපේ දුර්ලභ වූ මේ බුද්ධ ශාසනයෙන් ඉක්මනින්ම අපි නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. අපේ පින්නතුන්ට කියන්නේ ධම්මග යනවා නම් කවුරුත් විවේචනය කරන්න එපා. කාගේවත් දොස් දැක දැක ඉන්න එපා. කාගේවත් බනකට බැන බැන ඉන්න එපා. දැන් පින්නතුනේ අපෙන් බනහන අය අපි කොයිම වෙලාවකවත් දකින්නේ නැහැ. කාටවත් නිග්‍රහ කරනවා, බැනවදිනවා, පරුස වචන කතා කරනවා, නින්දා කරනවා අපි දකින්නේ. ඇයි හේතුව? අපේ පින්නතුන් සම්භාවනීයයි. දුරුවලයි නෙමේ සම්භාවනීයයි. ඒ නිසා කාගෙවත් ඇදපුත හොයමින් කුණු හොයමින් යන්නේ නැහැ පින්නතුනේ. ඒක තමයි ස්වභාවය පින්නතුනේ. ඒ නිසා අධර්ම බලවේග හොයාගන්න පුළුවන්. අධර්ම බලවේගී මිනිස්සු අනුන් විවේචනය කරමින් ඉන්නවා, අනුන්ට නිග්‍රහ කරමින් ඉන්නවා, අනුන්ට දෙස් දෙමින් ඉන්නවා. ඒක තමයි. ඒ වුණාට එයාගොල්ලෝ හිතන්නේ අපි නියම බෞද්ධයෝ, අපි තමයි නියම බුද්ධාගම අරගෙන තියෙන්නේ, කේකෙමින් ඉන්නවා. ඒක නිසා ඒක කවදාවත් ඒක කරන්න හොඳ නැහැ. දැන් දවසක් මහත්මයෙක් හිටියා. මේ මහත්මයා කොච්චර හරි හාමුදුරුවන්ට බැනමින් ඉන්නවා, බැනවදිමින් ඉන්නවා. මම කිව්වා ඔබතුමා ඕක කරන්න එපා, ඔබතුමාට ඕක හොඳ නැහැ කියලා. ඉතින් එතුම ඇහුවේ නැහැ. වෙන්න පුළුවන්, නමුත් ඔබතුමා ඕක කරන්න එපා, ඔබතුමාට හොඳ නැහැ කියලා. ටික කාලයක් ගියා, අවුරුද්දක් දෙකක් ගියේ නැහැ පින්වතුනි. එකවරම ඔහු අංශභාග රෝගයකට පත් වෙලා එක තැනට පත් වුණා. ඊට පස්සේ ඉතින් එතුමාට දැන් කල්පනා යොමු ඔක්කොම නැතුව ගිහිල්ලා. ඉතින් මම කිව්වා එහෙම ආවේගයක් නැති කරගනිමින් කටයුතු කරන්න හොඳ නැහැ. ඒක ශාරීරිකව, මානසිකව, සාංශාරිකව ඒක ඇති වෙනවා. අධර්ම බලවේග වලට පින්වතුනි පෙන්වන්න බෑනේ සද්ධර්මය. සද්ධර්ම මාර්ගය යන කෙනා පෙන්වන්නත් බෑ, සද්ධර්මය පෙන්වන්නත් බෑ. ඒකට හේතුව පින්වතුනි මේ ලෝකෙට, දිව්‍ය ලෝකෙට යන්න පාරමී පුරන්න එන අයත්, අපායට යන්න පාරමී පුරාගෙන යන්න එන අයත්, නිවන් දකින්න පාරමී පුරාගෙන එන අයත්, නැවත නැවත මිනිස්යෝ වශයෙන් උපදිලා මිනිස්යෝ වෙන්න පාරමී පුරන අයත් කියන මේ හැම ගොල්ලක්ම සිටිනවා කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට තමන් බලන්න ඕන තමන් කොතෙන්ටද පාරමී පුරන්නේ කියලා. තමන් දිව්‍ය ලෝකයට යන්න පාරමී පුරනවද? මේ භවයේදීම නිවන් දකින්න පාරමී පුරනවද? එහෙම නැත්නම් තමන්ම තමන් අපායකට යන්න පාරමී පුරනවද? සිය කැමැත්තෙන්ම අපායට යන්න ලෑස්ති කියන අය ඕන තරම් පින්නතුනේ අපිට මුණ ගැහිලා තියෙනවා. එහෙම ආවේගශීලී මිනිස්සු ඉන්නවා පින්නතුනේ. මේ ලෝකයේ පින්නතුනේ මේ විදියටපත් වුණාම සියල්ලගෙන් ප්‍රශංසා ලබන්න පුළුවන් කියලා එකක් නැහැ. සිවුරු දරාගෙන සෙරෙප්පු නැතුව තාපස හාමුදුරුවරු වගේ මහමග ඇවිදගෙන ගියත්, සොහොන් පිටෙන්නක ජීවත් වුණත් හැම කෙනාගෙන්ම ප්‍රශංසා ලබන්න නම් බෑ පින්නතුන. පින්නතුන් දකින්න එතනේ ඔය 80 ගණන් වල 70 ගණන් වල එහෙම හිටපු තාපස හාමුදුරන් වහන්සේලා. උන්වහන්සේලාට සමහර අය විනය වර්ධනකාරයෝ කියලා බැන්නා, තාපසයෝ කියලා බැන්නා. උන්වහන්සේලාගේ පාත්‍රයට ගොම දැම්මා, ගල් මුල් වලින් පහර දුන්නා. ඒ එහෙම හිටියත් පින්නතුනි පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ලෝකේ පොදුයි පින්නතුනි. නිහඬව ඉන්න අය බැනුම් අහනවා, ධර්මයේ කියන අය බැනුම් අහනවා, අධර්මයේ කියන අය බැනුම් අහනවා. ඒක මේ මිනිස්සුන්ගේ දෝෂයක් මිසක් කවදාවත් ඒ දුස් ලබන්නාගේ දෝෂයක් නෙමෙයි. මිනිසාගේ දොස තිබුණාම හොඳට ඕම ඇති. මිනිසාගේ දොසක් විතරයි තියෙන්න ඕනේ. ඒ මනුස්සයාගේ දොස් තිබ්බහම ඇති අනිත් කෙනා දොසට දකින්න. තමන්ගේ ඇහි දොස් තිබ්බහම ඇති අනුන්ගේ දොස් දකින්න. තමන්ගේ චරිතයේ දොස් තිබ්බහම ඇති ලෝකයේ දොස් දකින්න. තමන්ගේ දොස් සමනය කරගත්ත කෙනාට පින්නතුන් කිසි විටක ලෝකයේ දොස් පේන්නේ නෑ පින්නතුනි. ඊට පස්සේ පින්නතුන් ලෞතරා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මුළු මහත් ලෝකයට නිවීමක් හැටියට පැවතුනේ මේ ආනන්ද හාමුදුරුව. අද වගේ දවසක තමයි ආනන්ද හාමුදුරුවන්ගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඉතින් පින්නතුනි මහා ධර්ම භාණ්ඩාගාරික ආනන් වහන්සේ පිරිනුවන් පෑමෙන්, බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑවෙන් තුන් මාසක් කැවෑමෙන් උතුම් අරිහත් ඵල සමාපත්තියට සමවැදිලා ඒ ප්‍රථම ධර්ම සංගායනාවාදී දේවල් වලට සහභාගී වෙමින් මේ 84 දහසක් ධර්මස්කන්ධේ වැඩි ප්‍රමාණයක් උන්වහන්සේගේ මතකයෙන් සිය ස්මරණ ශක්තියෙන්ම දේශනා කරමින් තියෙන එක මහා පුදුම ආශ්චර්යයක් වෙනුතුනේ. ඒ එවැනි ආශ්චර්යයක් මේ ලෝකෙ කාටද පිහිටන්නේ කියලා හිතන්නවත් අමාරුයි. එවැනි මතකයක්, එවැනි ධාරණ ශක්තියක් වෙනුතුනේ තිබුණු පිරිසුදු මතකයක් තිබුණා. උන්වහන්සේගේ ඒ ධාරණය, ඒ මතකය නොතිබ්බනම්, ඒ ඉල්ලීම නොතිබ්බනම් අද අපිට ධර්මයක් ඕ. බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලබ ප්‍රධාන ඉල්ලීමක් තමයි බුදුහාමුදුරු මන් නැති තැනක යම් දේශනාවක් කරාද ඒ දේශනාවේ සංසිද්ධිය මට දේශනා කරන්න ඕන කියලා ඉල්ලීමක් කළා. බලන්න මහා පුදුම ඉල්ලීමක්. හරි විදියට නම් මේක බුදුහාමුදුරුවයි පවරන්න ඕන ඔබ සියලු ධර්ම කරුණු දැනගන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලපු ඉල්ලීම් අද කාලේ වගේ නෙමෙයි, හරි අමුතුයි. ඔබ වහන්සේට හම්බ වෙන පිරිකර මට එපා. ඔබ වහන්සේට හම්බ වෙන දාන මට එපා. අදනම් කියන්නේ, අදනම් කියාවේ අනිවාර්යෙන් මම වැඩ කරන එක්කෙනා, ඒ නිසා මට අනිවාර්යෙන් ඕන මේ නිසා ඒ පිරිකර මටයි තමයි ඔක්කොම අයිති කියලා කියන්නටත් ඉඩ තියෙන සමයක ඉදා ආනන්ද හාමුදුරුවෝ දේශනා කරේ, අනේ මට එපා, ඔබ වහන්සේගේ පිරිකර මට එපා. මට හම්බ වෙන එකක් මං අදින පළඳුන නිසා. ඒ නිසා බුදුහාමුදුරු කිසිම වෙලාවක පින්නතුනේ සිවුරක්වත් දෙන්නේ ආනන්ද හාමුදුරන්ට. මොකද ආනන්ද හාමුදුරු ඉල්ලීමක් වශයෙන්ම ඒක කළා තියෙනවා එපා කියලා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දෙයක් ගන්න කල්පනා කරන්නේ. ඒ නිසා මේ ලෝකේ ආදර්ශමත්ම මහා පුදුම චරිතයක් තමයි ආනන්ද මහරහතන් වහන්සේගේ චරිතය. ඉතින් උන්වහන්සේගේ චරිතයේ අවසානයේ මිනිස්සු මොන තරම් ආදරය කළාද කියනවනම් ඒ චරිතයට නින්දා පහස නිග්‍රහයනොත් බොහෝම ලැබුණා. නමුත් අවසානයේදී බුදුහාමුදුරුවන්ට තියෙන දයානුකම්පාව පවා මේ ලැබෙන්න පටන් ගත්තේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට. ආනන්ද හාමුදුරුවන්ගේ තමයි බොහෝ දෙනා දැන ඉගෙන ගන්නට, බුදුහාමුදුරුව ගැන මේ ඉගෙන ගන්නට පැමිණෙන පටන් ගත්තේ. ඒ ආනන්ද හාමුදුරුවන් වහන්සේට අවසානයේ පිරුණුවම් පාන, එක රටක පිරුණුවම් පාන්න බෑ, රටවල් දෙකක් අතර පිරුණුවම් පානට සිද්ධ වෙනවා. එවැනි සිද්ධි පවා ඇති වෙන්නේ මේ සමයේදී, මේ වෙසක් පොහොය සමයේදී. මේ කරුණු සිහිපත් කරන හැම මොහොතකම අපේ සිත්වලට ලැබෙන්නේ ඒ බුද්ධ කාලීන, ඒ බුද්ධ මෙහෙවරෙහි තියෙන මහා අසිරිය පින්නතුනේ. ඉතින් මේ ධර්මයේ මුළු තරම් දුක් ගැහැට දරාගෙනද අප අතරට පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මොන තරම් වන්දනීයව, ගෞරවනීයව තේරුම් ගන්න ඕනද කියන කාරණය පිළිබඳව අපි කවුරුත් කල්පනා කළා. ඒ බුදු පියාණන් වහන්සේ හදවතින්ම තුන්සිතින්ම පැහැදීමෙන් මෙත් කුසුම් පූජා කරමින් මේ වෙසක් බොහෝ සමය අපි සමරන්නට ඕන පින්නතුනේ. මට පේන්නේ පින්නතුනේ මේ හිතට ගැළපීමක් නැති ඇදහිලි වන්දනාවල් නම් කිසි දේවල් කරලා වැඩක් නැහැ. මම පන්සල්වල හිටපු නිසා, දේවාල සම්ප්‍රදාය දන්න නිසා, පෙරහැර සම්ප්‍රදායවල් දන්න නිසා මන් දන්නව මිනිස්සු මේව කරන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා. මම හොඳටම දන්නවා පින්නතුනේ. තොරණ ගහන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා මම දන්නවා. විරිඳු කියන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා මම දන්නවා. අටවිසි බෝධි පූජාව කරන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා මම දන්නවා. සමහර ලොකු මේ පූජාවල් සංවිධානය කරලා කරන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා දන්නවා. කලාතුරකින් කෙනෙක් නැති වෙන්න බෑ, ඉන්න පුළුවන්. නමුත් අපි ගොඩාක් දෙනෙක් අපි දැකලා තියෙනවා එසේ නොවෙනවා. ඉතින් ඒක වැඩක් නෑ පිළිතුරු කවදාවත්. දන්සල දෙන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා අපි දකිනවා. දන්සත තුන්සිත පහදවාගෙන දෙනවා නම් ඒක නිකම් බයිල කඩයක් කරගන්නේ නෑනේ. ඒකේ මහා මෙත් කරුණා භාවයක් ඒ තුල තියෙනවනේ. ඉතින් ඒ නිසා තවදුරටත් දානේ පින්කම කියන එක විතර සිද්ධ කරන්නේ චාරිත්‍රයක් හැටියටද, තුන්සිත පහදවාගෙනද නැද්ද කියන එක කල්පනා කරන්නට කාලයයි. මිනිස්සු ඇයි බාහිර පරිපජ්ජසිය විතරක් සිද්ධ කරන්නේ? තමන්ට මේක පිනක් රැස් වෙන විදිය, කුසලයක් රැස් වෙන විදිය ඇයි කල්පනා කරන්නේ නැත්තේ? ඇයි තමන්ගේ සිතට එකඟව ජීවත් වෙන්න කටයුතු කරන්නේ නැත්තේ? සිත ඇතුලේ වෛරය, ක්‍රෝධය, මෝහය දුරු කරන්න කටයුතු කරන්නේ නැත්තේ ඇයි? ඇයි ලෝකයට පේන විදියට පමණක් මේ දේවල් සිද්ධ කරන්න කියලා අපි කල්පනා කළා. සියලු දෙනාම කටයුතු කරන්නට ඕනකම තියෙනවා. එවිට අර්ථ සම්පන්න බෞද්ධ ජීවිතයක් දවසින් දවස ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. බුදුජානන් වහන්සේගේ බුද්ධ චරිතය, බුද්ධ ආශිරිය, ඒ වගේම සංඝයාගේ තියෙන ඒ තිබුණු ජීවන ආශිරිය තේරුම් අරගනිමින්, ඒව හදවත්වලට ලං කරගනිමින් බොහෝ ජනතාවට ධර්මය ඒකාත්මික කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් පින්නතුනි, අද යුගයේ කියන්නට තියෙන පින්නතුනි, සඳුන් ගස් බොහෝම දුර්ලභයි. දැන් මේ ප්‍රදේශේම මේ ගමේම හොයාගෙන ගන්න ගියොත් පින්නතුනි, සුදු හඳුන් ගහ, රත් හඳුන් ගහ, මට හිතන විදිහට ගස් 4-5ක් වුණත් හොයාගන්න පුළුවන් වෙයි උපරිම. ඊට වැඩි නන් නැහැ, මිනිස්සු නම් ඉන්නවා ලක්ෂයක් විතර. නමුත් එහෙම ගස් හොයන්න නැහැ පින්නතුනි. ආන් ඒ වගේ තමයි මේ මිනිස්සු අතර නිවන් ධර්මයේ දකින්න, නිවන් මඟ යන්න මිනිස්සු ඉන්නේ බොහෝම සුළු පිරිසයි. බොහොම අමාරුවෙන් හරි යම්කිසි පිරිසක් නිවන් මඟට හැරවීගෙන එනකොට, ඒ නිවන් මඟට බුදුහාමුදුරන්ගේ කාලෙදි බුදුහාමුදුරු පුරුෂයන් අල්ලා ගන්න කෙමණයක් හැටියට බුදුහාමුදුරන්ව සැලකුවා. සමහර මිනිස්සු කෙමණේ කියලා කියන්නේ උගුලක්. ඒ කේමනයක් හැටියට බුදුහාමුදුරන්ව සැලකුව කිසිම පිරිමියෙක් යවන්නේ බුදුහාමුදුරන්ගේ බණ අහනවට. මොකද ගිහිල්ලා බණ අහනවා ඊට පස්සේ මහාන වෙන නිසා අපිට පිරිමියෙක් නැති වෙනවා. අපේ ගෙදර වැඩ කරගන්න, දරපලා ගන්න, තනියට ඉන්න, කඩේ යන්න, පොලේ යන්න පිරිමියෙක් නැති වෙනවා. ඒක නිසා සංසාරික භයානකත්වයක් ඕක තේරෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරන්ට වෛර කළා, සාප කළා මේ අපේ පිරිමි ටික අල්ල ගන්නවා කියලා. පින්නතුනි, අදත් මේ අපිටත් එහෙමයි. තමන්ගේ පිරිමියා ඇවිල්ලා ධම්මග යනවායි කියලා සමහර කාන්තාවරු බද්ධ වෛරයෙන් පෙලිච්ච අය මෙහෙම ඇවිල්ලා මේ අපිටම ප්‍රකාශ කරලා තියෙනවා, පාපොච්චාරණය කරලා තියෙනවා. හාමුදුරුවනේ මෙතන යනකොට පන්සල දකිනකොට අපි දත්මිටි කෑවා. මොකද මගේ මිනිස්සයා ගෙදර වැඩ ඔක්කොම දාලා ඇවිල්ලා මේ බණ අහනවා. එහෙම නැත්තම් රටක ඉඳගෙන බණ අහනකොටත් එහෙමයි, අපිට සාප කරපු මිනිස්සු ඉන්නවා. ඒ පින්නතුනේ, තමන්ගේම ලාභය පිළිබඳව සලකමින් අර තමන්ගේ ගෙදර වැඩ කර ගැනීම සඳහා පිරිමියෙක් නැති වෙනවා කියන පසුබිමේ ඉඳලා තමයි ඒ වෛරය සිද්ධ කරමින් ඉන්න පින්නතුනේ. ඒ ඇත්ත බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. ඒ ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කමට, නොදන්න කමට ඒ සිද්ධ කරගන්නා වූ මහා පාපයෙන් පින්නතුනේ. ඒ වගේම පින්නතුනේ, මේ අර්ථයක් ධර්මයක් අද විවේචනය කරන්නේ, මේ නිවන් මඟ විවේචනය කරන්න ඕන නිවන් මඟ දැක්ක කෙනෙක්, ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙක්. මොහොත් ප්‍රත්‍යක්ෂ නොවූ අය ප්‍රත්‍යක්ෂ වෙලා කියන ලෝක මායාවන් නැති කරගෙන ලෝකේ වෛරේ ක්‍රෝධය පතුරවනෝ නම් ඒකත් වැරදි. ඒ වගේම පින්නතුන්ව අපි මතක් කරන්න ඕන, හසු වෙන්න එපා. මහා පුදුම ක්‍රමවේදයක් හටගෙන තියෙනවා, සද්ධර්මයේ වෙනසීමේ ක්‍රමවේදයක්. මෙන්න මෙහිම ක්‍රමවේදයක් තියෙනවා. මේක පින්නතුනේ එක්තරා මූලධර්මවාදීන්ගේ වැඩපිළිවෙලක්. මේක අපි බොහොම හොයලා බැලුවා. මේ මූලධර්මවාදීන්ගේ වැඩපිළිවෙල තමයි, ඒගොල්ලෝ එක හාමුදුරු කෙනෙකුට පක්ෂපාතී බව පෙන්වනවා අන්තර්ජාලය තුළ. අපි අහවල් හාමුදුරන්ගේ ගෝලියෝ කියලා වගේ පෙන්වනවා. එහෙම අහවල් හාමුදුරන්ගේ ගෝලියෝ වගේ කියලා පෙන්නලා අනිත් සියලුම හාමුදුරුවන්ට ගහනවා. අනිත් සියලුම හාමුදුරුවන්ට නින්දා අපහාස නිග්‍රහයන් ගහනවා. එතකොට පින්නතුනේ, අර හාමුදුරුව කෙරෙහිත් වෛරයක් ඇති වෙනවා, අනිත් අය කෙරෙහි, මේ අය කෙරෙහිත් වෛරයක් ඇති වෙනවා. මැද ඉඳගෙන සිත කරන්නේ මහා සාසනික ඒ විනාශයක් කරන්න. එතකොට අපිටත් හිතෙනවා මේ අහවල් කෙනාගේ මේ ගෝලියෝ පිරිසක් මේක කරන්නේ, අහවල් හාමුදුරුවන්ට මතු පිරිසක් මේක කරන්නේ. මේක උපායශීලී ක්‍රමවේදයක්. ඊට පස්සේ පින්නතුනේ ඒ විදිහට ගහලා ඒගොල්ලෝ ආයි ටික දවසක් ගිහිල්ලා ඉවරලා අර තමන් පැත්ත අරගෙන හිටපු හාමුදුරන්ටත් ගහලා දානවා. තේරුණා නේද? මෙන්න මෙවැනි ක්‍රමවේදයක් අන්තර්ජාලය තුළ එහෙම ක්‍රියාත්මක වෙනවා. බොහොම ප්‍රවේශම් වෙන්නට ඕන, පිළිතුරු බොහොම නුවණින් කටයුතු කරන්නට ඕන. ඒ වගේම නොයෙකුත් අද්භූත උපක්‍රම යොදමින් භික්ෂුන් වහන්සේලාගේ තියෙන අර යම්කිසි නිවන් මාර්ගක යන මිනිස්සෙක් ඉන්නවා නම්, හිත නිවා ගන්න මාර්ගක යන මිනිස්සෙක් ඉන්නවා නම්, ඒ ඇත්තෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව බිඳින්න, ගෞරවය බිඳින්න නිග්‍රහශීලීව කටයුතු කරන්න යනවා. ඒ වගේම පින්නතුනේ අමුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි දැන් ඔන්න උදාහරණයක් වශයෙන් මට ඉන්නවා කියලා කියනකෝ, හිතන්නකෝ යහපත් දායකයෝ පිරිස. ඒ දායක පිරිස ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස්ලා කරගන්නවා. කොහොම හරි යවලා රික්වෙස්ට් හොය හොයා යවලා ෆ්‍රෙන්ඩ්ස්ලා කරනවා. ෆ්‍රෙන්ඩ්ස්ලා කරලා ඉවරලා අර දායකයෝ ටිකම ඉලක්ක කරලා, අර හාමුදුරුවන්ගේ දායකයෝ ටිකම ඉලක්ක කරලා අද්භූතයක් නිර්මාණය කරලා ෂෙයා කරනවා. මෙන්න මේව බොහොම උපක්‍රමශීලීව සිද්ධ වෙන දේවල්. ඒ නිසා වහාම පාප මිත්‍රය හොඳට අඳුන ගන්න. ඒ එවැනි පාප මිත්‍ර සමාගමක ඉන්න පිරිස දිහා, එවැනි දේවල් වලට අඩු මේ රුකුල් දෙන පිරිස දිහා මම වෙනුවම පරීක්ෂා කරලා බැලුවා. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මූණවල, සියලු දෙනාගේ මේ මූණවල අපාය පේන්න තිබුණා. මූණේ අපාය තියෙනවා වෙනතුනේ. ඒ අයගේ මූණේ අපාය පේන්න තිබුණා, පෙරේත ලෝකයේ පේන්න තිබුණා, අවීචි මහා නරකය පේන්න තිබුණා. ඒ නිසා කිසිම වෙලාවක අන්තර්ජාලයෙන්වත් පාප මිත්‍ර සේවනය කරන්නට එපා. කල්යාණ මිත්‍ර සේවනයම ප්‍රාර්ථනා කරන්න ඕන. Facebook එකෙන් හරි, Twitter හරි, මොනවා හරි දාගෙන ඉන්න මේ අන්තර්ජාලයේ සම්බන්ධතාව මොනවා හරි වේවා, ඉමෝ එකෙන් හරි, WhatsApp හරි වේවා, මොනවා හරි වේවා, පාප මිත්‍රයන් නම් ඇසුරු කරන්නට එපා කියන කාරණය අපි මතක් කරනවා. මොනම ශේත්‍රයකවත් ඒ පාප මිත්‍රයෙකුට පුළුවන් පින්නතුනේ හරි දේ වැරදි කරන්න පුළුවන්, වැරදි දේ හරි කරන්න පුළුවන්. අසත් ධර්මයේ පිහිටීමේ මහා බලයක්, මහා ශක්තියක් තියෙනවා. අපි පින්නතුනේ ජීවිතේ ඉගෙන ගන්නට ඕන, අපි බොහොම තේරුම් ගන්නට ඕන. ඒකට හේතුව ලෞතර බුදුහාමුදුරු පිරිනුවම් පාන මොහොතේදී අපිට මතක් කරන්නේ කොහොමද? අන්ත දාන වික්කවේ ආමන්ත්‍යාමියෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, මේ සංස්කාරක ධර්මය බොහෝ ඉක්මනින් ක්ෂය වෙලා යනවා, නැති වෙලා යනවා. අපි හැමදෙනාම ලොකු අවුරුදු 100ක් ජීවත් වෙන්නේ. ඊට මෙහා පැත්තේ මේ කය මේ මහ පොළොවේ තියලා යන්න ඕන. ඉතින් අපි මේ ලෝකෙන් එන නින්දා අපහාස ගැරහුම් ඒව ගැන කල්පනා කර කර ඉන්න ඕනත් නැහැ. අපි නිවන් මඟ හොයන්න ඕන. අපි මේ ඇත්ත හොයා ගන්න ඕන. ඇත්ත හොයන්නේ මේ කාටවත් කියන්න නෙමෙයි, කාටවත් පෙන්නලා මේ ජීවත් වෙන්න නෙමෙයි. තමන් නිවන් දකින්න ඕන. තමන්ගේ ඒක සැනසීම පිණිස. අනුන් මේක පිළිගත්තද නැද්ද කියන එකේ අදාළත්වයක් නෑ. බුදුහාමුදුරුවන්ට බුදු නෙමෙයි කියලා දේශ ප්‍රකාශ කරපු අය ඕන තරම් හිටියා. බුදුහාමුදුරුවෝ සරුවඥ නෙමෙයි කියලා ප්‍රකාශ කරපු අය හිටියා. බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨික නෙමෙයි කියලා ප්‍රකාශ කරපු අයත් හිටියා. එතකොට පින්නුසුනේ අද කාලයේදී නොකරන්නේ කවුද? නොකරන්නේ කවුද? අගුණ දුර්වලකම් දකින්න කට්ටිය හැමතිස්සෙම තියෙනවා. දැන් මට මේ ළඟදි සිද්ධියක් කිව්වා. මේ ලංකාවට විදේශගත සුදු හාමුදුරු කෙනෙක් ආවලු. එතරම් මිනිස්සෙක් නැගිටලා ඒ සුදු හාමුදුරුවන්ගේ දේශනේදී ඒ සුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ ඒ හාමුදුරුවන්ව අමාරුවේ දාන විදියට. අපහසුතාවයට පත් කරන න්‍යායයෙන් තමයි මෙයා මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. ඇත්තටම උන්වහන්සේ ප්‍රශ්නවලට අපහසුතාවයකට පත් වුණාලු. ඊට පස්සේ එක මාත්මයක් මට කතා කරලා කිව්වා, අනේ හාමුදුරුවනේ බලන්න විදේශික එහෙම සුදු හාමුදුරු කෙනෙක් සිවුරක් දරාගෙන යුරෝප ජාතිකයෙක් මහාන වෙලා ශ්‍රද්ධාවෙන් අපේ රටට කරුණාවෙන් බණ ටිකක් කියන්න ආවහම මොනතරම් සන්තෝෂෙන් ඒ හාමුදුරු ආයි අපි යවන්න ඕනද? එහෙම අපහසුතාවයට පත් කරන්න, එහෙම මේ අමාරුවේ දාන්න අපේ මේ ලොකුකම් පෙන්වන්න බාල විදියට ලොකුකම් පෙන්වන ක්‍රමයක් තියෙනවා. ඒ විදියට කරන එක මොනතරම් අවාසනාවන්ත සිද්ධියක්ද කියලා මගෙන් මට ප්‍රකාශ කරා. ඒක ඇත්තටම ඇත්ත පින්නතුනි. අපි පින්නතුන්ට කියන්න ඕන, ඒ කාලේ අපේ මිනිස්සුන්ගේ යහපත් ගුණාංගයක් තිබුණා. හරකෙක්ගෙන් වුණත් කිරි දොවා ගන්නෙ දැහැමි විදියට. බොහොම දැහැමි විදියට ඒක කරන්නේ. සසු පැටියට ඇති වෙන්න බොන්න දීලා, අරක හොඳට වතුර ටිකක් දාලා නාවලා පිරිසුදු කරලා එයාට හොඳ රසවත් තනකොළ ටිකක් කන්න දීලා එයාව සතුටින් ඉද්දි තමයි එයාගේ කිරි ඩිංග හරි වැඩිපුර තියෙන ටික දුවාගත්තේ. නමුත් අද කාලේ කිරි දුවාගන්නේ එහෙම නෙමෙයිනේ නේද? බලහත්කාරයෙන් බටයක් ගැහුවා, අර පොම්ප කරලා අර බටින් ඇදලා ගන්නෝ සමහරලාට ලේත් එක්කම. ඉතින් අර සතා සන්තෝෂෙන් අර කිරි ටික දෙනවද? දෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි ධර්මයේ ගන්න පුළුවන්ද රිදවල? බලහත්කාරයෙන් බටයක් ගහලා ඈ පිස්තෝලයක් තියලා එහෙම නැත්නම් බයිකට බර ටිකක් කියාපේ කියලා එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොනම ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් මොනම කෙනෙක්වත් එහෙම රිදවීමෙන් අපහසුතාවයටපත් වීමෙන් ධර්මයට නිග්‍රහ කිරීමෙන් නිගා කිරීමෙන් පිරතුනි කිසි වෙලාවක ධර්මය ගන්න පුළුවන් කමක් නැහැ පිරතුනි. ඊළඟට හිතනවා නම් කෙනෙක් ධර්මය දැක්ක කියලා කියන්නේ එහෙනම් එයාට මොකක්වත් දැනෙන්නේ නැති කෙනෙක්. අපි යාට නිന്ദා කළත් එකයි නිග්‍රහ කළත් එකයි ඈ රෙදිය පුල්ලන ගලක් බවට පත් කරගෙන ඕ පුළුවන් තරම් ඒ දේවල් කරත් එකයි කියලා එහෙම හිතලා සමහර අය මේ ධර්මය අවබෝධ කරගත්ත අයට මේ නිග්‍රහ කරන ඇත්තවසේ ධර්මය අවබෝධයක් තියෙන කෙනෙකුට නිග්‍රහ කරන්න නෙමෙයි තියෙන්නේ ඒ ඇත්තන්ව වන්දනීයත්වයෙන් ගෞරවනීයත්වයෙන් සලකන්නයි තියෙන්නේ උත්තරීතරත්වයෙන් සලකන්නයි තියෙන්නේ. ඉතින් මේ විවිධ විෂම මිනිස්සුන් පිරි සමාජයක ලෝකයක ස්වરૂපයක තමයි පින්නතුනි අපි හැමදෙනාම ජීවත් වෙමින් පවතින්නේ. මේ අපි මතක් කරන්න පින්නතුනි සැබෑ කරුණාව කියන එක බුදුහාමුදුරන්ගෙ තිබිච්ච කරුණා ධාරාවල් අපි අපේ ජීවිතවල ඇති කරගන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. ඒ එහෙම ද්වේෂය මුල් කරගත්ත ද්වේෂය පදනම් කරගත්ත දෙයකින් ප්‍රශ්නයක්වත් අහන්න එපා. ද්වේෂය පදනම් වෙලා ධර්මකාරණයක්වත් අහන්න එපා ද්වේෂය පදනම් වෙලා. ඉතින් උප්පත්තිගත ද්වේෂය පදනම් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒක නැත්තේ නෑ. මොකද නයි පොළොංගු ආත්ම ලැබලා ගිය ආත්මේ නයික් වෙලා පොළොගෙක් වෙලා එක පාට වැරදිලා මේ ආත්මේ මනුස්ස ආත්මයක් ලැබුණා. එතකොට මේ මිනිස්සයා ද්වේෂය පදනම් වෙලා තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ වගේම දිව්‍යමය ආත්මවලින් ආපු අය ඉන්නවා. එතකොට ඒ ඇත්තන්ට ඒ ප්‍රසන්න ඒ දිව්‍යමය ගති තියෙනවා. බ්‍රහ්ම තලයන් වලින් ආපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ බ්‍රහ්ම ගති තියෙනවා. මනුෂ්‍ය ආත්මයක ඉඳලා හොඳ පුරුදු තිබිලා මනුස්සෙක් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන්ට හොඳ මනුස්ස ගති පැවතුම් තියෙනවා. ඉතින් අපි මේ ලෝකේ අඳුන ගන්නත් ඕන මෙහිම වෙන්න ඕන කියලා. එතකොට අපේ ධර්මයට පැමිණිච්ච නැනවත් පින්නතුන් තේරුම් කරගන්න ඕන මෙන්න මෙහෙම සමාජයක් ලෝකයක් තමයි අපට ජීවත් වෙන්න තියෙන්නේ කියලා අපි තේරුම් අරගෙන අපි කලබල නොවී කටයුතු කරන්නට ඕන පිළිතුර. දැන් බුදුහාමුදුරුවන් වහන්සේට අමුතු දේවල් ඇති වෙනවා මේ කාලයේදී. ඒ තමයි එක්තරා නගර සෝබණියක් මේ මරලා බුදුරජාණන් වහන්සේගේ මාරාමේ මල්ගොඩි හංගනවා. මල්ගොඩේ හංගල ප්‍රචාරයක් යවනවා මෙන්න මෙහෙමයි ආවල් මේ මරලා හංගල තියෙනවා කියලා. බලන්න මොන තරම් හිඳාවක් සහ අපහසයක්. ඊට පස්සේ මේක ඥානවන්ත බුද්ධියක් තියෙන අය අබමල් රේණුවකවත් මේ චෝදනාව පිළිගන්නේ නැහැ. මොකද එහෙම පිළිගන්නේ නැත්නම් මේ මිනිස් ඝාතන කරන්න එන පිරිසක් මෙතන නැහැ. මෙතන ඉන්නේ මහා කරුණිකයන් වහන්සේලා ඉන්නේ. මේ මහා කරුණිකයන් වහන්සේලා කූඹියෙකුටවත් හානියක් කරන අය නෙමෙයි කියන එක අචල ශ්‍රද්ධාවෙන් තේරුම් ගත්ත රජවරු හිටියා, සිටුවරු හිටියා, ඒගොල්ලෝ අබ්බමල් රේණුවක් එක විශ්වාස කරේ. එහෙම විශ්වාස කරන්න ඕනත් නැහැ. එහෙම විශ්වාස කරෙත් නැහැ. නමුත් මේක විශ්වාස කරපු මෝඩ ජනතාවක් හිටියද නැද්ද? හිටියා. විරුද්ධ ජනතාවක් හිටියද නැද්ද? හිටියා. අන්න ඒක තමයි පිළිතුරු ස්වභාවය. ඒක තමයි ස්වභාවය. අඥාන පිරිසකුත් ඉන්නවා. ඒකත් එක්ක එකතු වෙන අඥාන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අපිට බැලූ බැල්මට පේන්න තියෙන්නේ එක පාරට අපි සමස්තය ගණන් හදලා බලන්න ඕන මේක මෙහෙම කරන්න උවමනා දෙයක්ද මෙයාට නැති දෙයක්ද කියලා බලන්න ඕන. ඈ දැන් එතකොට ඔය චින්චි මාණිකාව කියන කෙනා ගේ අපි දන්නේ නිකන් ධර්මිටියේ කතාව විතරයිනේ. ධර්මිටියේ කතාව නෙමෙයි වෙනතුනේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා එයාත් එක්ක. එයා සාමාන්‍යයෙන් එදිනෙදා ඇවිල්ලා අනිත් මිනිස්සුන්ට අඟවනවලු බුදුහාමුදුරන්ට බොහෝම හිතවත් කියලා. ඕම හිතවත් බුදු හාමුදුරුවම නිකන් දකින්න ඇවිල්ල ඕම ලෙංගතු කෙනෙක් ම මේ බුදු හාමුදුරුව බලන්න වගේ ගිය අංග ඕනෝලු. එතකොට එහෙම හැඟවීමෙන් මොකද කරන්න උත්සාහ කරන්නේ? ඕ අපහදවන්න අපහදවන්න මිනිස්සුන්ගේ සිත් බිඳින්න උත්සාහ කරා. එක මොහොතක ධර්මිඩියක කතාවක් නෙමේ තියෙන්නේ, විශාල දෙයක් කරා. එහෙම කරලා ඉවරේ වෙලා පෙනුනේ මේ අවසානයේ අපායට යන මට්ටමට මේගොල්ලෝ ඒ පාප ධර්මයන් වර්ධනය කරගෙන අපායට ගියා. ඉතින් පින්නතුනේ අද යුගයේ වුණා ඕකම තමයි. බුදු කෙනෙකුට ආර්ය මාර්ගය යන කෙනෙකුට මේ ධහමක් කියන්නේ යනකොට, එතකොට ප්‍රඥාවන්ත පින්නතුන් ඉක්මනින්ම දකින්න ඕන මේ අරක්කු විකුණන බාර එකක් දාගෙන නෙමෙයි, මේ නයිට් ක්ලබ් එකක් දාගෙන නෙමෙයි, මේ අහිංසක ලෙස ධර්මයක් කියාගෙන යන ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිතාමතා නිර්මාණය කරලා උන්වහන්සේලාගේ චරිතය උන්වහන්සේලාගේ ධර්මය වළක්වන්න යංගෙසි පිරිසක් කටයුතු කරනවා නම් අන්න ඒගොල්ලෝ අර චිංචි මාණිකාවන්ගේ මේ පරම්පරාවේ අය කියලා කල්පනා කරන්න ඕන වෙනසනේ. ඒගොල්ලෝ ඒ දේවදත්තලගේ පරම්පරාවේ අය කියලා කල්පනා කරන්න ඕන. එහෙම තේරුම් කරගන්නට ඕන පින්නතුනේ. ඉතින් පින්නතුනේ කිසිම දෙයක් නැත්තම් ඔය ලාභ කීර්ති ප්‍රශංසා පස්සේ යන්නේ කියලා හරි ගහනවා. ඈ ඔය ප්‍රසිද්ධ වෙන්නේ හදන්නේ කියලා ගහනවා. එක එක දේවල් පින්නතුනේ මේ සමාජයේ මේ ධර්මය අධර්මයේ කිරීම සඳහා ධර්මයේ කෙරෙහි තියනා වූ දේවල් කෙරෙහි තියෙන ප්‍රශ්නයක් ඇති කරගන්නවා. විශේෂයෙන්ම පිළිතුරු මේ රටේ අර ලිංගික ප්‍රභේදය ලොකුවට බලපාන නිසා විශේෂයෙන්ම මේ කාන්තා ප්‍රතිරූපය කියන එක අල්ලගෙන භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරන්නට උතුම නින්දාර සහගත ලෙස ක්‍රියා කරන්නට මේ උත්සාහ කරපු අවස්ථාවල් තියෙනවා. මට මතකයි එක්තරා ස්ථානයක මේ ඉතින් කොහෙත් වෙන රටවල් වලත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි, විහාරස්ථානවල පොදු ස්ථානවල ස්වේච්ඡාවෙන් වැඩ කරනවා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්. ඉතින් වැඩිපුර ප්‍රතිශතයත් වැඩි කාන්තාවෝ, ඒ වගේම වැඩිපුර ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ කාන්තාවෝ නිසා ලංකාවේ වැඩිපුර ධර්මශාලාවෙන් කාන්තාවෝ නිසා. ඉතින් මේ මොනෝ හරි පන්සලක උපකාරයක් උදව්වක් කරමින් කවුරු හරි කටයුතු කරා නම් මොකද කරන්නේ? අල්ලලා ඔන්න පහරයක් එල්ල කරනවා. ඒ නිසා කිසිම මිනිස්සෙක් ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ. බුද්ධිමත් මිනිස්සු කල්පනා කරන්න ඕනේ ඊට වඩා උසස් තලයකින්. දැන් මනත් එක්ක භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව ඒ විදිහට මේ බොහෝම දන් දීදී වැඳ වැඳ හිටපු එක්කෙනෙක් ඇවිල්ලා ඒ භික්ෂුවටම නිග්‍රහ කරනවා. මේ හොඳ මේ තනතුරකුත් දරන කෙනෙක්, මේ හොඳ උගත් කෙනෙක්. නමුත් පින්නතුනේ ඊට පස්සේ මං අහුවා මේ ඔයත්තුන්ගේ ඥාතිද? නෑ කිව්වා. ඕගොල්ලන්ට තියෙන සම්බන්ධය මොකද? සම්බන්ධයක් නැහැ කොහොමද? එතකොට එහෙනම් ඇයි ඕගොල්ලන් නිඳා කරන්නේ? අර නිඳා කිරීමේ ආස්වාදය විඳින්න, නිග්‍රහ කිරීමේ ආස්වාදය විඳින්න. මම අහුවා ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ අම්මට ප්‍රශ්නයක්ද? නැහැ කිව්වා. ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? ඒ හාමුදුරන්ට ප්‍රශ්නයක්ද? නැහැ කිව්වා. ඇයි ඕගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්නේ? ඒ නිග්‍රහ කිරීමේ නිඳා කිරීම ඊට පස්සේ ඒගොල්ලන් කියන්නේ හා අපේ ශාසනය, අපේ බුද්ධාගම, අපේ සංස්කෘතිය. ආ සංස්කෘති කැමතිද? ඈ සංස්කෘති කැමතිද? ඈ අපේ බුද්ධාගම, බුදුහාමුදුරු මාමද බාප්පද? වෛරය පදනම් කරගන්න ඌමනා වුණාම අමුතුම ගැතිලි කරනවා පිටුනේ. ඈ අමුතුම ගැතිලි කරනවා. එහෙම කරලා ඒගොල්ලන්ගේ වෛරය අවුස්සගෙන ඒගොල්ලෝ ක්‍රියා කරනවා. මෙන්න මේවා අපි ඉගෙනගෙන ඉන්න ඕන. සමාජයේ මේ වගේ අමුතු අමුතු උපක්‍රම, අමුතු අමුතු ක්‍රමවේද ඉන්නවා පින්නතුනේ. අමුතු අමුතු දේවල් තියෙනවා. ඒ නිසා ඒක දිහා බලන්න, ඒක දිහා කල්පනා කරන්න, එහෙම මේ කටයුතු කරන්න එපා. ඒ නිසා අර එක භික්ෂුවකට සිද්ධ වෙච්ච කතන්දරේ අපි හොඳට මතක තියාගන්න ඕන. අර ගඟක් අයින හිටපු ගෑනු ළමේ කර තියාගෙන ගියපු පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවෝ දොස් කිව්වහම පොඩි හාමුදුරුවෝ කිව්වේ මං ඒ ගෑනු ළමයා ගන්න ඉවරු තියලා ඔබ වහන්සේ තාමත් කර තියාගෙන යනවා කියපු ඒ ධර්මපදේ ඉගෙන ගන්නට ඕන පින්නතුනේ. ඒ වගේම අර සෙන් කතාවක මාළුකාරයෙක්ගෙන් මේ ගෙමිනියක් වෙච්ච ඒ තැනැත්තිය අවසානයේ අර පන්සලේ ඉන්න හාමුදුරුවන් වල්ලලා හාමුදුරුවන්ට ගෙනහලා දුන්නා ළමයව. උන්වහන්සේ හැමදේම හොඳයි 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 කියලා බාර අරගෙන ආයි කාලයක් ගිහිල්ලා ඒ අම්මා තාත්තව නැති වුණාට පස්සේ අපේ දරුවා අපිට දෙන්න කියලා අර මාළුකාරය ඉල්ලුවාම ආයි දුන්නා. ඒකත් හොඳයි කියලා දුන්නා. ඉතින් උන්වහන්සේලාගේ අකම්පිත භාවය, උන්වහන්සේලාගේ තියෙන විවෘත අවබෝධාත්මක ගුණාංගය මේ අපි සලකන්නට ඕන. ඉතින් අපි කවුරු හරි හිතනවා නම් මේ නිර්වාණ අවබෝධය කියන්නේ ඉන්ද්‍රියන් පැරලයිස් වීම කියලා, එහෙම එකක් නම් නෙමෙයි. මේ නිවන් අවබෝධය කියන්නේ මේ ශරීරයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඇස් නොපිනේ යෑමක්, කන් නොඇසී යෑමක්, නාසයේ මේ ගඳ සුවඳ නොදැනීමක්, රස නොදැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ දවස්වල විශේෂයෙන් ගඳ සුවඳ එන්නේ නැති ස්වභාවයක්, රස නොදැනී එහෙම ගියොත් වහාම මේ කොරෝනා පරීක්ෂණයක් කරගන්න. මොකද කොරෝනා රෝගයේ ප්‍රතිලක්ෂණ තමයි රස නොදැනී යාම, ඉන්ද්‍රියන් පණ නැතිවීම ආදී සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම අවබෝධය කියන්නේ වෙන එකක් නෙමෙයි. ඒ නිසා එවිනේ මුල් කරගෙන මේ ශාසනයට නිග්‍රහ කරන ඒවට කිසි වෙලාවක හසු වෙන්න එපා. මොකද හේතුව අපි ඊට වඩා ගැඹුරින් තේරුම් කරගන්නට ඕන. ඒක හරියට නිවන් පින්නතුනේ මේ බ්‍රිල් ගේට් මහත්තයා 750ක් හොරකම් කරන් ගියයි කියලා කිව්වොත් කවුරුත් මේ ලෝකෙ මිනිස්සේ පිළිගන්නේ නෑ. මේ ලංකාවට ඇවිල්ලා එයාපෝට් එකේ ඉඳි 750ක් උදන් ගියා කියලා. ඉතින් ඒ නිසා එහෙම හිතන්න පුරුදු වෙන්නේ නැතුව ඊට වඩා උසස් චින්තනයක් ඇති කෙනෙක් කෙරෙහි උසස් භාවයකින් වෙන්නේ නැති උන්වහන්සේලාගේ කටයුතු මේ කල්පනා කරන්න කියන කාරණේ පිළිබඳව අපි සලකන්නට ඕන වෙනතුනේ. ඉතින් අපි මේ කතා බහ කරන මොහොතවල් වලදී මිනිස්සුගේ සිත් නිවන්න නොයෙකුත් අවස්ථාවන් වලදී විවිධ උපාය මාර්ගික කතා බහවල් කරනවා. ඒ උපාය මාර්ගික කතාබහක් සිද්ධ කරන්නේ මිනිස්යාගේ හිත එවලි සහනයටපත් කරන්න පිණිසයි. වෙන මොකකටවත් නෙමෙයි කියන්නේ. දැන් පිණිතුනේ මේ මට මතකයි මේ සරියුත් මහරහතන් වහන්සේ මරණාසන්න මොහොතක බණ කියන්න යනවා මේ හිටපු රජ මාලිගාවේ හිටපු වදකයට. වදකයා මැරෙන්න යන මොහොතේ බණ කියන්න යනවා. මේ වදකයා මැරෙන්න මේ වදකයා කියලා කියන්නේ අර මේ ගහලයා මේ මිනිස්සුන්ගේ බෙලි කපලා මරලා දාන කෙනාව. දැන් මිනිහා මහා තාපයකට පත් වෙනවා. මම මෙතෙක් කාලයක් මිනිස්සු දහස් ගණන් මරලා තියෙනවා කඩුවෙන් ගහලා කියලා. ඊට පස්සේ දැන් මේ මිනිස්සයගේ හිත හදන්නේ කොහොමද කියලායි මේ කල්පනා කරන්නේ අවසාන මොහොතේ මේ මහා කාරුණික සරියුත් මහරහතන් වහන්සේ. ඒ මොහොතේදී කියනවා, ඔබ ඒකට අදාළම නෑනේ, ඔබ රාජානනේ ක්‍රියාත්මක කළේ කියලා හිත පින්නත් පොඩ්ඩක් පින්නතුනි අර හිතේ තිබුණු තැවීම සංසිඳෙව්වා. ඒ වගේම පින්නතුනි නොයෙකුත් පීඩාවල් වලින් අපි මිනිස්සු එනවා. එහෙම ආවහම අපි මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ පීඩාව සමනය වෙන විදියට අපි කතා කරනවා. නමුත් කෙනෙක් හිතන්න පුළුවන්, හා ඕක බුදුබණද බලන්න, අර යා මිනිහ මෙරුවේ නෑ කියලා මිනිහගේ හිත හැදුවා, කොච්චර පාපයක්ද කරගත්තේ කියලා. ඇයි අර මිනිස්සේ අපායේ යවන්න දෝනද? නෑ. අන්න ඒ වගේ පින්නතුනි අපි උපාය මාර්ගික දේශනාවල් කරන්නේ තර මිනිස්යාගේ එවලේ හිතේ සංසිඳීමක් ඇති කිරීම උදෙසා පින්නතුනි. එහෙම නැත්නම් ඒ මිනිස්යා විශාල කම්පාවකට පත් වෙනවා. ඒ නිසා අපි මිනිස්සුගේ හිත හැදීම කියන එකයි අපි කරන්න ඕන. වෙච්ච දේවල් පදනම් කරගෙන ඒ මිනිස්යාව කම්පණයට පත් කරන එක, පීඩාවට පත් කරන එක, ඉරිහැරයට පත් කරන එක නෙමෙයි අපි කරන්න ඕන. ඒ වෙච්ච දේවල් උනාවේ මෙතන ඉඳලා ඒ මනුස්සයා සංසුන් මනසකින් යුක්ත කෙනෙක් බවට පත් කිරීම සඳහා මේ කරුණාව මුල් කරගෙන, චේතනාව මුල් කරගෙන, දයාව මුල් කරගෙන කටයුතු කරන්න ඕන. ඒ නිසා කිසි කෙනෙක් පෙළන්න, තවන්න, දවන්න, නිග්‍රහ කරන්න කටයුතු කරන්නට එපා. එහෙම කිරීමෙන් තමන්ට විශාල අකුසල් රැස් වෙනවා. විශේෂයෙන් නොදන්නව නම් ධර්මයට නිහඬව සිටින්න ඕන. නැත්නම් තමන් ඒකාන්ත වශයෙන් ධර්මයේ දැනගෙන අනිත්‍යව විවේචනය කරන්නේ නැතුව තමන්ගේ තියෙන බණ ටික කියාගෙන යන්න. ඈ තමන්ගේ තියෙන බණ ටික කියන්න දන්නේ නැතුව අනිත් අය විවේචනය කර කර ඉන්නේ. දැන් මම මෙතන කරේ මේ ලෝකයෙන් අපිට ලැබෙන දේවල් වලට උත්තර ටිකක් ලබා දුන්නේ. එහෙම නැතු මේ කවුරුත් විවේචනය කරේ නැහැ. කාටවත් නිඳා කරේ නැහැ. කිසිම කෙනෙක් නමක් ගමක් සඳහන් කරලා මේ නිග්‍රහ කරේ නැහැ. බැන්නේ නැහැ. දොස් කිව්වේ නැහැ පිනතුනේ. අපිත් නෙමෙයි අපේ දායකයෙක්වත් ඒක කරන්නේ. පිනතුනේ විවිධ ස්වාමීන් වහන්සේලාට හසු වෙලා මෙතනින් ගිහිල්ලා පවා මේ විවිධ මේ ස්වභාවයන් වලට පත් වුණා. මෙසු ඇවිල්ලා. නමුත් අපි ඒක කරන්න ලෑස්ති නැහැ පිනතුනේ. අපි එහෙම කරන්න ලෑස්ති නැහැ. කාටවත් නින්දා කරන්න, කාටවත් අපහාස කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දුස් කියන්න පටන් ගත්තා ඒගොල්ලෝ විවිධ මෙහෙට බැනලා ගිහිල්ලා වෙන තැන්වලට අසු වෙලා කාලයක් ඉඳලා පස්සේ අපිටම බැන බැන හිටපු අය පස්සේ පාප උච්චාරණය කරන්න ලෑස්ති වෙනකොට මෙහෙම කරන්න දෙන්නේ නැහැ. කාගවත් නංගම් කියලා කොච්චර වැරදි කෙනෙක් හරි හරි කෙනෙක් හරි වෙන්න පුළුවන් අපි නින්දා කරන්න දෙන්නේ නැහැ. භික්ෂුවකට නින්දා කරන්න දෙන්නේ නැහැ. එහෙම පුජ්‍යලයකට එහෙම නිග්‍රහ කරන්න දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ කටයුතු කරනවා. ඒක පින්නතුනේ අපේ පදනම. ඒක අපේ බුදුහාමුදුරන්ගේ මේ මහා කාරුණිකයන්ගේ තියෙන ඒ පදනම. ඒ කාරුණික භාවයම තමයි පින්නතුනේ සමහර වෙලාවට පව් කරන අයගේ බොහෝ පව් වැඩි වෙන්නත් හේතුව. දැන් පින්නතුනේ බුදුහාමුදුරන තිබුණා දේවදත්ත අල්ලලා හිරේ දාන්න. රජ කෙනෙකුට කිව්වනම් මිනිහා මට කරදරයි අයින් කරලා හිරේ දාන්න කිව්වනම් දේවදත්තගේ එතන ඉඳලා පව් කරගන්න එක අඩු වෙනවා නේද? මං දකින්නේ ඒ විදිහකට. තවත් විදිහකට දේවදත්ත එදා අල්ලල ඉවරලා හිරේ දැම්මනම් දේවදත්ත සිද්ධ කරගන්න විශාල පව් අඩු වෙනවා. ගල් පෙරලා කියන්නේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් සරලම සිද්ධිය තමයි මේ සිවුර ගලවලා අයින් කරන්න තිබ්බා. බලන්නකෝ දේවදත්තවත් කරේ නැහැ නේද? දත්තටවත් කරේ නෑ. බලන්න පුදුම කරුණාවක් මේ. තථාගතයන් වහන්සේ දුන්නු සිවුර තථාගතයන් වහන්සේට පහර දුන්න. අර හාමුදුරුවන්ට වුණා සමහර අයට අපේ මේ කොළඹ අපේ හාමුදුරු කෙනෙකුට වුණා හාමුදුරුවපත් කරපු සභාපති හාමුදුරුවන්ට ගැව්වා. ඈ හාමුදුරුවපත් කරපු ලේකම් හාමුදුරුවන්ට ගැව්වා. අර ඒ වගේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ලබා දෙන සිවුර බුදු හාමුදුරුවන්ටම විරුද්ධ වුණා. ඒව තමයි මේ ලෝකේ ස්වභාවය වෙනතුනේ. ඒව තමයි මේ ලෝකේ තියෙන මාර බලවේග වෙනතුනේ. ඒ මාර බලවේගයන් වලට මේ ලෝකය මේව කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒවට යටත් වෙන්න උවමනාවක් නැහැ. නමුත් නුවණැති ජනතාව දැන කටයුතු කරන්න, අවබෝධයෙන් කටයුතු කරන්න අපි කටයුතු කරන්නට ඕන. පහත් මට්ටමින් පහත් ආකාරයේ හිතන්න එපා කියන එක අපි මේ දෘෂ්ටි මානයකින් හිතන්න එපා කියන එක තේරෙන්නේ. ඒක නිසා මේ කාලයේදී කරුණාව දියුණු කරගන්න, දයාව දියුණු කරගන්න, හරිදේ ජීවිතයට එකතු කරගන්න, වැරදි දේ කියන එක ජීවිතයට කිසිසේත්ම ලං කරගන්න එපා. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන එක මතක් කරගන්න. අපි අද මාතෘකා කරගත්ත වගේ අග්ගෝ හමස්මි ලෝකස්ස අග්‍ර වෙනවා හැමෝම හිතන්න ඒක පින්නතුනේ. ඒ වගේම ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ජේෂ්ඨෙක් වෙනවා කියලා හිතන්න කුඩා දරුවන්ට පවා ඒක පුරුදු කරන්න. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා කියලා හිතන්න පුරුදු කරන්න. එවිට තමයි පින්නතුනේ මේ සියල්ල මාර බලවේග පරාජය කරගෙන ඉස්සරහට යන මහා බල පරාක්‍රමයක් ඒ ඇත්තන් තුළ ඇති වෙන්නේ. අවසානයේ අපිටත් හැකියාව ලැබී අපේ පාරමී බල දියුණු වීමෙන් අයමන්ති මා ජාති නත්ති දානී පුනබ්බෝති කියන වාක්‍යයක් ප්‍රකාශ කරන්න කවදක හරි පුළුවන්කම ලැබේ. ආයි මම නම් උපත්තියක් ලබන්නේ මෙතනින් අවසන් කියන මට්ටමට හිත හදා ගන්න පුළුවන්. ඒ තමයි අපේ කයෙන් නෙමේ හිතෙන් ලෝභ ද්වේෂ මෝහ කියන මට්ටමට හිත දුරු කරනවා. කයෙන් නෙමේ යමෙදෙනි හිතෙන්. තේරුණා නේද? හිතෙන් නිදහස් වෙන්නේ. හිතෙන් නිදහස් වුණාට පස්සේ එයා මේ හිතෙන් දැන් ලෝභ නැහැ කියලා එක පිටින් හොයන්න බෑ. ඈ රහතන් වහන්සේ කෙනෙක් ලංකාවේ පහළ වෙන්නම විදියක් නැහැ. මොකද අන්නාසි කෑල්ලක් මට දෙන්න කියලා තෝරන් කෑවොත් එහෙම අපේ මිනිස්සුගේ යන්න මිනිහට රස තෘෂ්ණාව තියෙනවා. ඉතින් ඔය විදිහට රහත් නිසා බුදු කෙනෙක්වත් බුදු වෙන්නේ නැහැ. බුදුහාමුදුරු කිව්වොත් මම රතු කාලේ බත් කන්නේ, මම සුදු කාලේ බත් කන්නේ නැහැ කිව්වොත් මිනිහා රතු කාලේ බත් කන්න බුදුම තණ්හාවක් තියෙන්නේ කියලා කියන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ලංකාවේ තියෙන මේ පරේෂණ ක්‍රමවේද නිසා ලංකාවේ බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ, ලංකාවේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මටත් රහත් වෙලා කියලා සමහර අය මොකද්ද වචනයක් හදාගෙන මේ නිඳා කරනවා, දිවුරා වරුන්දු වෙනවා. මම රහත් නෙමෙයි නේද, මාර්ගඵලත් නෙමෙයි, ඕන් නැහැ, පුතජනත් නෙමෙයි. ඒකත් ඒගොල්ලෝ තියාගෙන ඉන්නවානේ. මං ඔය හයටම පහටම එක්කෙනෙක්වත් නෙමෙයි, බුදු වෙලත් නැහැ. ඉතින් මිනිස්සු හරි තරහයි, කවුරු හරි අපි කියලා නෙමෙයි, මිනිස්සු අවබෝධයෙන් අපි කෙරෙහි දක්වන ගෞරවයට පවා මිනිසුන් වෛර කරනවා, මිනිසුන් ඊර්ෂ්‍යා කරනවා, නිඳා කරනවා, ගරහනවා බිනතුනේ. ඒ නිසා මේ ඒක නිසා පෙනුතුනේ මේ අපිට කිසි වෙලාවක මේ අපිට පුළුවන් කමක් නැහැ මේ ඒ ලෝකේ හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ලෝකේ හැම තමයි මේ විදිහට පවතිනවා. ඉතින් අද දවසේ අපි මේ බොහෝ වටින දවසේ තථාගතයන් වහන්සේගේ කරුණාවේ මහා සාගරයේ වැනි කරුණාවෙන් බිඳක් එක ඇඟිල්ලක් දාලා වතුර පොඩ්ඩක් ගත්තාම ඒකේ තියෙන වතුර බිඳුවක් වගේ පොඩි කොටසක් වෙනුනේ. ඒ චූටි කොටසක් අපි පොඩ්ඩක් කතා කළේ මේ කරුණාවන්තයේ කමේ මේ බිඳ, මේ කාරුණික බිඳ අපි හැම දිනාගෙම සිත්වලට මේ එකතු කර ගන්නට, ධර්මයේ වඩා ගන්නට එකතු කර ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මුළු මහත් ලෝකයේම රෝග බිය පෝදුරු වලින් මිදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ ධර්ම දේශනාව මෙතකින් අපි අවසන් කරනවා. අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ස්වර්ණා පෙරේරා මෙතිනිය. අපිට බොහෝම අම්ම කෙනෙක් වගේ බොහෝම දයානුකම්පිතව කටයුතු කරන පින්වත් මෑණිකෙනි. ඒ වගේම අපේ බ්‍රිගේඩියා අශෝක පෙරේරා මැතිතුමා අපිට බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම දයාවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ පිරිස හොඳ අවබෝධයකින් යුක්තව යන පිරිසක්. බොහෝ මිසදිටු ආකාරයෙන් පවා නොයෙකුත් ධර්මයන් හරි කවුරුන් හරි මම කිව්වත් ඒ ඇත්තන්ටත් හරි දේ වැරදි දේ පහදා දෙන්නට පුළුවන් විද්‍යාත්මක ඥානයක් තියෙනවා. මොකද සියලුම ස්වාමීන් වහන්සේලා අඳිනවා සියලුම මේ පොත්පත් දාර්ශනික මතවාද කියවා බලා තියෙන නිසා ඒගොල්ලෝ දිග බලල හොඳටම දන්නවා. අය අමුතුවෙන් ලේසියෙන් දවට්ටන්න බෑ. එහෙම කරන්න පුළුවන් නූගත් මිනිස්සු විතරයි. ගැඹුරු දාර්ශනික පදනම් නැති අය රවට්ටන්න පුළුවන්. හොඳින් පොතපත කියලා හොඳින් අවබෝධයක් තියෙන අය මුලක් කරන්න බෑ. ඉතින් ඒ පින්නතුන් බොහොම අචර සද්ධාවකින් යුක්තව ඇත්තෝ දායකත්වයේ ධර්මයෙන් ප්‍රාර්ථනා කරන්නේ. විශේෂයෙන්ම ඒ දෙපාර්ශ්වයේ මේ ලෝයෙන් යන්නට යෙදුණු මව්පියෝ ඇතුළු වංශ පරම්පරාගත ඥාතීන්ට සාංසාරික වශයෙන් යම් උපකාරයක් වෙනවා නම් මේ පුණ්‍යානුමෝදනාව වේවා, සසර නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම මුළු මහත් ලෝකයටම මේ රෝග බියෙන් නිදහස් වෙන්නට, රෝග වදුරු වලින් මිදෙන්නට තුරුණුවන්ගේ ආශිර්වාදේ, දෙවියන්ගේ ආශිර්වාදේ ලැබිලා මේ තියෙන ව්‍යසන තත්වයන් සමනයටපත් වෙන්නට හේතු වේවා කියන ප්‍රාර්ථනාව අපි සිත කරනවා. ඉතින් ධාමට ගරහන්න එපා, කුසලයට ගරහන්න එපා, ධර්මයට ගරහන්න එපා, මිත්‍යා දෘෂ්ටියට රුකුල් දෙන්න එපා. රාජනායකයන්ගේ පවා පිල්ලන්නේ මිසදිටු බවට රුකුල් දෙන්න එපා, උපකාර කරන්න එපා. අපරිමිත ලෙස සත්ව ඝාතනය කරනකොට, අපරිමිත ලෙස ගහකොළ විනාශය කරනකොට, අපරිමිත ලෙස නොයෙකුත් ව්‍යසනයන් මේ ලෝකෙ සිද්ධ කරනකොට මේ මහ පොළොව මේ සෝබා දහම උගුලන්නේ නෑ පින්නතුනේ මේ සබාධම අපි කෙරෙහි අකාරුණික බවට පත්වේවි ක්‍රියා කරාවේ. ඒ නිසා අපි මුළු මහත් ලෝකයේම කියන්නේ දහමට ගරු කරන, මෙස්සිතට ගරු කරන, ධර්මයට ගරු කරන, ඉවසීම අගයන මිනිසුන් බවට ලෝකයේම පත්වෙන්න ඕන කියන කාරණයක් මතක් කරනවා. යහපත් ලෝකයක් නිර්මාණය කරන්නට ඒ නිසා නිකම්ම පංචස්කන්ධ ගොඩක් කාලා බීලා ඇඳලා පැලඳලා කලං ජීවත් වෙලා නිෂ්කාරම ජීවිත ගත කරලා මේ මහ පොළොවට පස්සෙන් නැතුව අර්ථ සම්පන්න විදියට ධර්මීය ජීවිතයට එකතු කරගෙන ජීවත් වෙලා ධර්මීය ජීවිතයට එකතු කරගන්නේ හදවතින් චේතනාවෙන් මිස ශරීරයෙන් නොවේ කියන එකත් අපි මතක තියාගන්න ඕන. ශරීරයෙන් නිකන් රෙදි පුරවන් ඉඳලා වැඩක් නැහැ. ඇතුලාන්තයේ ගිනි ගනිමින් අනිත් අයට වෛර කරමින්, ක්‍රෝධ කරමින්, ඉරිෂ්‍යා කරමින් අනිත් කෙනාගේ චේතනාව අඳුරන්නේ නැතුව, අනිත් කෙනාගේ සිත අඳුරන්නේ නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ නිසා හිත තේරුම් ගන්න මිනිස්සු වෙන්න ඕන, ක්‍රියාව නෙමෙයි. ඈ දැන් කෙනෙක් දුවගෙන යනවා. අපි කමාර කියනවා ඒක අසංවරයි කියලා. නමුත් ඒක අසංවර වෙන්නේ නැහැ. ඒ දුවන්නේ මොකටද කියලා තේරුම් ගත්තාම සංවරයි. ඈ අල්ලපු ගෙදර මිනිස්සයව දරුවෙකුට පහර දෙනවා. එතකොට අපි හිතනවා හරි අසංවරයි කියලා. අපි බලන්න ඕනේ ඒක මොකද්ද කියලා. ඒ නිසා අපි හැම විටම චේතනාව පරීක්ෂා කරන විදිහ වැඩපිළිවෙලකට එන්න ඕන. චේතනාව පිරිසුදුව පිහිටවන්න ඕන. චේතනාව පාරිශුද්ධත්වයෙන් තියාගන්න ඕන. ඒක ලෝභ ද්වේෂ මෝහ වලින් අන්තයකට නොයන්න ඕන. මෙන්න මෙවැනි දැහැමි ගුණාංග පතුරවා ගත්තොත් පමණක් ලෝකයට යහපතක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් නිවෙස් වලට වෙලා ඉන්න මිනිස්සු කීයෙන් කී දෙනාද ධර්මීන් ජීවිතේ වඩාගෙන අනේ මං ඉක්මනින්ම මේ සත්‍ය අවබෝධය කරගත යුතුයි කියලා මහන්සි වෙන්නේ. මෙච්චර නිවාඩු කාලයක් ස්වභාව ධර්මයෙන් ලබා දීලා තියෙනවා. මෙච්චර නිවාඩු කාලයක් ස්වභාව ධර්මයෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ කාලය තුළදී අප්‍රමාදීව ජීවිතේ දකින්න වෛර කර කර ඉන්න එපා. අර හාමුදුරුවන්ට මේ හාමුදුරුවන්ට මොන හාමුදුරුවන්ගෙන් හරි මොන පොතෙන් හරි තමන්ට නිවන සහ දර්ශනය පිළිබඳව දර්ශනයක් තියෙනවද, ඒ දර්ශනය තමන් දකින්න අනිත් ඒවා විවේචනය කරන්නේ නැතුව තමන්ගේ දර්ශනයක් තියෙනවනම් අනිත් ඒවා විවේචනය කරන එක වළක්වලා දේශනාවල් කරන්න. ඔච්චරයි මම ලෝකෙන් ඉල්ලන්නේ පින්නතුනේ. අනිත් අය විවේචනය කර කර ඉන්නවනම් ලෝකයේ තියෙන පහසුම ක්‍රියාවලිය කරන කෙනෙක්, මුකුත්ම කරන්න බැරි කෙනෙක් කරන දේ මොකද දන්නවද? විවේචනය. මොකක්වත්ම කරගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ යා කරන කෙනෙක් දේ තමයි විවේචනය. ඔච්චරයි කරන්න පුළුවන්. එහෙනම් විවේචනය කරන මිනිස්සු කවුරුන් කොතන දැක්කත්, ස්ත්‍රියක් දැක්කත්, පුරුෂයෙක් දැක්කත් මේ ලෝකේ ලේසිම ක්‍රියාව කරන කෙනෙක් කියලා හිතන්නේ. එච්චරයි. සද්ධර්මයේ දේශනා කිරීම, මාර්ගයක් පෙන්වීම හරිම අමාරුයි. විවේචනය තමයි හරිම ලේසි. හරිම ලේසි. ඒක තමයි විවේචනය. දැන් මේ රටට සත පහක වැඩක් කරපු නැති මිනිස්සු පිරිසක් රජයේ විසින් කරන දේවල් විවේචනය කර කර ඉන්නවානේ. මේ රටේ තියෙන සම්පකාර ටික ගිනි තියලා, බස් ටික ගිනි තියලා, පාරවල් ටික රාංකෝමර ටික පුපුරවලා ඔක්කොම විනාශ කරපු මිනිස්සු 5000කක මිනිස්සුගෙන නුදුන් එක ගැන විවේචනය තියෙනවා. ඒ තමයි ප්‍රස්තවාදී මනසවල ස්වභාවය. ඒ නිසා මේ ලෝකේ මොකක්වත්ම කරන්න බැරි මිනිස්සෙගේ ස්වභාවය තමයි විවේචනය. ඒ නිසා ලේසිම කටයුත්ත කරන්න එපා කිසි කෙනෙක්. ලේසිම කටයුත්ත කරන්න එපා, අමාරුම කටයුත්ත කරන්න. මිනිසුන් දැහැමි වුණොත් පමණක් ලොවට සිත සැලසෙවි. එච්චරයි කියන්න තියෙන්නේ. මිනිසුන් දැහැමි වුණොත් පමණක් ලෝකෙට සිත සැලසෙවි. මිනිසුන් දැහැමි නොවුනොත්, මිනිස්සු සම්මාදීට්ඨියට පත්තු නැති වුණොත්, පාපිෂ්ඨ අදහස් සිතුවිලි වලින් පැවතුනොත් මිනිසුන්ට එලොව මෙලොව දෙලොවම පිරිහීමට ලක් වෙනවා. අපි සියලු දෙනාම වටහා ගන්න ඕන අපේ ජීවිත බොහෝම කෙටි කාලය, ටික කාලයක් තියෙන්නේ. මේක පස් ගොඩක් ඇවිදින. මේක ඇතුලේ ආවේග තියාගන්න එපා. මේ ඉක්මනින් අපි මේ සත්‍ය අවබෝධය සඳහා දෙන කොයිම හරි මනපදයක්, නිවන් ධර්මයේ අවදි කරන, විවර කරන සංඥාවක් අපිට කොතනින්ද ලබා දෙන්නේ, කොතනින්ද අපි දකින්න ඕන? ඒ දෙයින් අප්‍රමාදීව නිවන් අවබෝධ කරගන්නට මහන්සි වෙන්න කියන කාරණය තමයි අද දවසේ දායකත්වයේ දක්වමින් ඒ ස්වර්ණා පෙරේරා මෙතනියත්, ඒ වගේම බ්‍රිගේඩිය අශෝක පෙරේරා මෙතිතුමත්, එම දියණියත්, ඒ වගේම මේ කුඩා දියණියත්, ඒ සීලු දෙනාම, ඒ වගේම වෛද්‍ය පුතුණුවන්, ඒ පිරිස සීලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ හැම දෙනාම හොඳ අවබෝධයෙන් ධම්මග යන දරුව පිරිසක්. ඒ හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මුළු මහත් ලෝකවාසී අන්තර්ජාලයෙන් ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටමත් මෙස් සිටින් ධර්මය අහන ධම්මග යන හැම දෙනාටමත් මේ වෙසක් අසිරිය හැම දෙනාගේම ජීවිතය ධර්මයෙන් ආලෝකවත් කරගන්න, සිත කය වචනය පවිත්‍ර කරගෙන පිරිසුදු කරගෙන සාන්ත කරගෙන පවතින්නට මන් පෙත් පෑදෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම මේ හැම දෙනාටම තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දෙනාටම උතුම් නිවන් සම්පත්ම සැලසේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ. සුඛේ හොතෝ සුඛේ දීගාය.